මද අපි හලිද්දකාණී සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක ආයස්මත් මහා කච්චාන ස්ත්‍රියන් වහන්සේ අවන්ති ජනපදයේ කුරුනගර නම් නගරේ පවත්තනම් පර්වතයේ වාසය කරනසේක. ඉක්බිති හලිද්දකාණී නම් ගෘහපති තෙමේ ආයස්මත් මහා කච්චාන ස්ත්‍රියන් වහන්සේ යම් තැනක්ද එතැන්නී පැමිණියේ. පැමිණ ආයස්මත් මහා කච්චාන ස්ත්‍රියන් වහන්සේට වැඳ එකත් පසක උන්නේ. එකත් පසක උන්නා වූ හලිද්දකාණී ගෘහපති තෙම ආයස්මත් මහා කච්චාන ස්ත්‍රියන් වහන්සේට මේ කාරණේ සැලකලේ. එනම් ස්වාමිනි, භාගතුන් වහන්සේ විසින් අෂ්ටක වග්ගයේ මාගන්ධී ප්‍රශ්නේ මෙසේ වදාරන ලදී. ඔය අෂ්ටක වග්ගයේ කියන එක තියෙන්නේ කුද්දකනිකායම. එතකොට මේ මාගන්ධී කියන ගෘහපතියා තමන්ගේ දුව සරණ පාවා දෙන්න ගියා තථාගතයන් වහන්සේට. තථාගතයන් වහන්සේ පැවසුවා, මම පයින්වත් පාගන්නේ නැහැයි කියලා. එතකොට ඔබ වහන්සේ මෙහෙම දෙයක් නෙමෙයි නම් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුවා. තථාගතයන් වහන්සේ ගාථා ගණනාවකින් මාගන්ධියට පිළිතුරු දුන්නා. ඒක එක ගාථාවක් තමයි. ඔකම් පහය අනිකේත සාරී ගාමේ යකුබ්බම් මුනිසත්තවානි කාමෙහි රිත්තෝ අපුරු කරානෝ කතන්නා විගෙයි ජනේන කෛරා කියන කතාව. එතකොට මේ ගාතාව සිංහලෙන් පෙන්නනවා, ගෙයාත්හැර ගෙයි වාසය නොකරන්නා වූ, ගමහා එක්ක නොසන්නා වූ, කාමයේ කෙරෙන් මිදුණා වූ, සසර පෙරට කොට නැත්තා වූ මුනි තෙමේ කෙසේ ජනයා සමග විරුද්ධ කතා නොකරන්නේ. ස්වාමිනි, භාගතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරන ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දත යුතුද කියලා අහනවා. ඉතින් මහකච්චාන හාමුදුරුවෝ නිතරම විරුද්ධ පදේ තමයි ඉස්සෙල්ලා පෙන්නන්නේ. ඊට පස්සේ තමයි ඒකේ පදේ පෙන්නන්නේ. එතකොට ඔකම් පහයෙනි කිව්වේ, දැන් පෙන්නනවා ඒකේ ඕකේ කියන එක. රූපති රූපස්කන්ධේ වනායි විඥානයාගේ ඕකය. රූපස්කන්ධයෙන් ඇලෙන රාගයෙන් බැඳුණු විඥානි ඕකසාරියයි කියන ලබේ. රූපති වේදනාස්කන්ධේ විඥානයාගේ ඕකය. වේදනාවේ ඇලෙන රාගයෙන් බැඳුණු විඥානි ඕකසාරියයි කියන ලබේ. රූපති සංඥාස්කන්ධේ විඥානයාගේ ඕකය. සංඥාස්කන්ධයෙන් ඇලෙන රාගයෙන් බැඳුණු විඥානි ඕකසාරියයි කියන ලබේ. රූපති සංස්කාරස්කන්ධේ විඥානයාගේ ඕකය. ගේය සංස්කාරස්කන්ධයෙන් ඇලෙන රාගයෙන් බැඳුණු විඥානි ඕකසාරියයි කියන ලබේ. රූපති මෙසේවනායි ඕකසාරී නම් වෙයි කියලා කියනවා. දැන් ඔයගලන්ට පේනවා මේ විඥාණයට ගෙවල් හතරක් තියෙනවා නේද? දැන් බලන්න කබලින්කාර ආහාර පාරේ ඔයගලන්ට පේනවා මේකේ රාග සල්ලි තියෙනවා. එතකොට ඒක පළවෙනි ගේ වෙනවා. ඊළඟට ස්පර්ශ ආහාර පාරේ වේදනා ඇති වෙනවයි කියලා දේශ සල්ලිට ආවට පස්සේ වේදනාවල් ළඟ ඉන්නවා. ඒක දෙවෙනි ගේ වෙනවා. තුන්වෙනි පාරේ සංඥාවෙන් චේතනා වෙනවා කියලා දිට්ටි සල්ලේට ආවට පස්සේ සංඥාවල් ළඟන විඥානේ ඉන්නවා. අන්න ඒක තුන්වෙනි ගේ. හතරවෙනි පාරේ සංස්කාරයෙන් විඥානේ සැකසෙනවා කියලා මෝහ සල්ලේට ආවට පස්සේ සංස්කාරය ළඟන විඥානේ ඉන්නවා. අන්න හතරවෙනි ගේ. දැන් ඉතින් ඔකම් පහය කියන එක නිකුවේ. දැන් අන්න ඒක පෙන්නනවා. ඒක තමයි අනෝකසාරී කියන්නේ. ගෘහපති කෙසේනම් අනෝකසාරී නම් වේද? රූපති රූපස්කන්ධයේ යම්කිසි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, තෘෂ්ණාදිත්‍යන උපායාසයන් සහ සතර උපාදානිය වෙද්ද, අකුසල් සිතට ස්ථාන වූ අභිනිවේශ වූ අනුසය වූ ධර්මය වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලදී. උදුරා දමන ලද මුල් ඇත්තාවේ, සිඳින ලද තල්ගසක් වෙන් කරන ලද්දාවේ, සම්පූර්ණයෙන් අභාවයට පත් කරන ලද්දාවේ, අනාගතයේ නැවත නූපදින ස්වභාවයට පමුණ ලදී. එයින් තථාගතයන් වහන්සේ අනෝකසාරියයි කියලා. දැන් බලන්න මේක මේ පාලි භාෂාවෙන් පෙන්නනවා. කතංච ගහපති අනෝකසාරී හෝති, රූප ධාතුවකෝ ගහපති යෝ ඡන්දෝ කියලා පෙන්නනවා. අන්න ඡන්දේ කියන එක අපි ලකුණු කරලා තියෙනවා මෙතන කාම ඡන්දේ කියලා. ඉස්සෙල්ලාම මොකද්ද මේ කාමයේ කියන්නේ? මේ ලෝකේ ලස්සන වෙච්ච, විසිරු වෙච්ච මල් වගේ දේවල්ද? නෑ, ඒව කාමයේ වුණා නම් බුදුහාමුදුරන්ටත් ගැලවෙන්න බෑ. නිබ්බේධික සූත්‍රයේ පෙන්නනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. සංකල්පයට තියෙන රාගය තමයි පුරුෂයාගේ කාමී කියලා කියන්නේ. හිතට සංකල්පේ මේ දකුණු පැත්තේ ලකුණු කරලා තියෙන. ඒකට රාග වෙලා තමයි කාමී කියන එක ඇති වෙන්නේ. මෙතන පෙන්නන්නේ කාම ඡන්දේ. මේක තේරුම් ගන්න නම් හිතන්න බලන්න. ඕගොල්ලන්ගේ මේස කැඩිලා. මේසයක් හදා ගන්න ඕනේ කියලා හැඟීම තියෙනවා. කොහේ හරි යනකොට ඕගොල්ලන්ට පේනවා මේ ලී මඩුවක් වාගේ තැනක බොහෝම අඩුවට ලී විකුණනවා. ඉතින් ඕගොල්ලොත් මොකක්වත් හිතුවේ නැහැ. මිනිස්සු අරගෙන යනවා තමනුත් හරි ලාභයක් කියලා තමන් ඒ ලී ටික ගන්නවා. පටවගෙන ගෙදර ගේනවා. 150ක් විතර අඩු වුණා කියන්නකො. බොහොම සන්තෝෂයෙන් ඉන්නේ. අද මට ලී ලාභයට හම්බුණා කියලා. ඉතින් ලී ටික ගෙනල්ලා විදුලි බාලයි වරලා ඔය වඩුවාසුන් නැට කතා කරලා කියන වඩුවාසුන් නැ මට මේකේ මේසයක් හදලා දෙන්න කියලා. එතකොට වඩුවාසුන් ඇලි දිහා බල්ලා ඉඳන් කියනවා මේවෙන් ඇති වැඩක් නැහැ. දැන් ඔය රබර් ලෑලි වලින් එහෙම ලී මේස හදන්නේ නැහැ නේද? ඉස්සර නැහැ දැන් නම් ඒකිනුත් හදනවා. ඉතින් මේ බාසුන් නැහැ මේක කන්ඩෙම් කරන්න හැදුවට ඕගොල්ලෝ බාසුන් නැහැ පොළඹවන්න හදන්නේ නැද්ද? බාසුන් නැහැ එක ලී කෑල්ලක් නෙමෙයි ලී කෑලි දෙකක් හරි දාලා මේක හයියට හදලා දෙන්න කියලා. මොකද ලී ටික ලාභයට ගත්තා කියන සංකල්පය තමන්ගේ පිටිපස්සෙන් එනවා. දැන් බලන්න ඔය ගම්පලාත්වල ඉන්නව නේද ළමයි? මේ පොල් පිත්තක් ලනුවකින් බැඳගෙන ඇදගෙන යනවා නේද? ඒ පොල් පිත්ත එයාගේ පිටිපස්සෙන් එනවානේ. ආන් ඒ වගේ තමයි මේ ලී ටික ලාභයට ගත්තා කියන සංකල්පය මෙයාගේ පිටිපස්සෙන් එනවා. ඉතින් එයා කල්පනා කරනවා මට ඕනේ දැන් මේකෙන් මේසයක් හදාගන්න. මේ ගෙනල්ලා මේ විදුලෙත් බාරලා තිනා මොකද කරන්නේ මම මේකේ? මට මේසයක් තමයි ඕනේ කියලා. අන්න ඒක තමයි කාමච්ඡන්දේ කියලා කියන්නේ. ඉතින් අපි ඕක හෙට ඊට වඩා ගැඹුරට ඉගෙන ගන්න. ඊළඟට පෙන්නනවා රාගය කියන එක. එතකොට රාගය මෙතන ලකුණු කරලා තිනවා. නිද්දි ලෝභයයි ජාතියයි අතර. එතකොට ওই රාගය කියලා කියන්නේ ඕගලන් යම්කිසි බැඳීමක් තියනවාද? ඒක තදකරන එක්කිනා තමයි රාගය කියලා කියන්නේ. ඒක කියනවා ඒ ලස්ටිස් මේකින්ද බොන්ඩේජ් ෆර්ම් කියලා. මොකක් හරි බැඳීමක් තියනවාද? ඒක තද කරනවා. ඔකට කියනවා තණ්හා සංයෝජනීය කියලා. එතකොට දැන් ඕගොල්ලෝ දන්න ඔය රාග සල්ලි කියලා එහෙම අපි බල්ලා තියනවා නේද? රාගය ගැන එතකොට ඔයගලන්ට අවබෝධයක් තියෙනවා. ඊළඟට පෙන්නනවා නන්දිය කියලා. අන නන්දිය ලකුණු කරලා තිනවා මේ රාගයේ කිද්දි ලෝභයේ අතර නේද? මතකද අපි ඔක ඊයේ ඉගෙන ගත්තා. ඔන්න ඕගොල්ලෝ බත් කටක් කටට දානවා. වේදනාවක් ඇති වෙනවා. විඥාණයෙන් ඒක දැනගන්නවා. ඊට පස්සේ විඥාණි මැරලා යනවා. ඒ පාර මොකද කරන්නේ? මැරිච්චාවි කියලා නිකන් ඉන්නවද? ආපහු අර සම්බෝලයි වතුයි මොනවා හරි යන්නලා ආපහු කටට දාගන්නවා. අන්න වේදනාවක් ඇති වෙනවා. විඥාණයෙන් දැනගන්නවා. ඒකත් මැරිලා යනවා. එතකොට දැන් එහෙනම් විඥාණී මලහම අපි රූපය ස්පර්ශ කළා ඉපද්දීමක් කියන එක කරනවා. දැන් බලන්න දැන් අපි ඕක දීර්ඝ කාලින බලමු. මොන ඕගලන්ට බබා වාගේ රූපයක් තිබුණා. ජාති ඒක ජරාවටපත් වුණා. ව්‍යාධීටපත් වුණා. මරණයටපත් වුණා. මලා කියලා කියන්නේ විඥාණී මරණය නේද? එතකොට ඒක මලා නම් අපිට ඕනේ ආපෞපද්දන්න. එහෙනම් නන්දිය කියන්නේ මෙරළයිප දෙන්න තියෙන කැමැත්ත. දැන් ඒකෙන් පස්සේ පෙන්නන තණ්හාව කියන එක. අන්න ඒක ලකුණු කරලා තිනවා වේදනාවත් එක්ක තණ්හාව කියලා. දැන් තණ්හාව අපිට හැමතිස්සෙම තියෙනවද? නෑ, තණ්හාවත් හැමතිස්සෙම නෑ. ඒ කියන්නේ ওই වට අටක් කරකෝල තමයි තණ්හාව ඇති වෙන්නේ. වටයක් කියන්නේ මේ කබලින්කාර ආහාරේ මේ රාග සල්ලේට ආව අපි ආපෝ කබලින්කාර ආහාරයට යනවා කියන්නේ වටයක්. එතකොට දැන් හිතන්නකෝ ඔන්න මිනිස්සෙක් දැක්ක ගම අපි හිතමු එයාගේ කෙස් ටික ලස්සනයි කියලා. ඒක පාටම ආ මෙයා හරි ලස්සනයි කියලා. ඉතින් දැන් මේ පළවෙනි වටේ දෙවෙනි වටේදී ඔන්න ඕගොල්ලෝ මොකක් හරි අඩුපාඩුවක් හොයාගන්නවා. ලපයක් හරි මොකක් හරි හොයාගන්නවා. ඉතින් ඒක ලපේ දැක්කයි කියලා අර කෙස් ටික ලස්සනයි කියලා නෙගත්තේ. එතකොට ඒක නිසා යා අතහර ඉන්නේ නැහැ නේද? ඉතින් යා තවත් වට කරකවන. හරියට නිකන් ලපේ ගැලවිලා ආයි වගේ. නමුත් ඒක ගැලවිලා යන්නේ නැහැ නේ. වට අටක් යනකොට ඕගොල්ලෝ තීන විද්ද ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. චිත්තයයි චෛසිකයයි දෙකම අකර්මණ්‍ය භාවයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඕන්නම් අතහර ඉන්න පුළුවන්. නමුත් අතහර ඉන්නේ නැහැ. අන්න අතහරින් නැත්තම් තමයි අටවෙනි වට රවුමින් පස්සේ අතහරින් නැත්තම් තණ්හාව. ඊට පස්සේ පෙන්නන උපය කියලා. ඔය තණ්හාවයි, ditthiyai කියන දෙක උපයයි කියලා කියනවා. ඊළඟට උපාදාන. ඔයගොල්ලෝ දන්න උපාදාන හතරක් නේද? කබලින්කාර ආහාර පාරේ කාම උපාදානයි. ඒක ලකුණු කළා නෑ. ස්පර්ශ ආහාර පාරේ සීලබ්බත උපාදානයි. ඒකත් ලකුණු කළා නෑ. මනෝ සංචේතන ආහාර පාරේ දිට්ටි උපාදානයි. ඒක ලකුණු කළා තියෙනවා. විඥාන ආහාර පාරේ අත්වාදු උපාදානයි. එතකොට ඔයගොල්ලෝ දන්න ඔය ගිරිමානන්ද සූත්‍රයේ සබ්බ ලෝකේ අනිබ්‍රත් සංඥාවට පෙන්නනවා ඉදානන්ද බික්කු යේ ලෝකේ උපාය උපාදාන චේතසෝ අදිට්ඨානාබි නිවේසානුසය තේ පජහන්තෝ විරමතින උපාදයන්ති කියලා. අදිට්ඨාන අබිනිවේස අනුසය කියලා කාරණා තුනක් කියනවා. එතකොට අදිට්ඨානී කියලා කියන්නේ මේ සිතට ස්ථානවන දේ. දැන් ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා mental standpoints කියලා. ඒ කියන්නේ මෙතන මේ ග්‍රන්ථ ලයින් එක තියෙන්නේ. පරාමාස කාය ග්‍රන්ථ, ඊදන් සත්‍යාබිනිවෙස කාය ග්‍රන්ථ. මෙන්න මේ ලයින් එකේ පල්ලෙය ඔය ඕගයන් සල්ලයන් තියෙන යන්නේ තැන් සිතට ස්ථාන වෙනවා. ඒක අපි ලකුණු කරලා නැහැ. එතකොට ඊළඟට අබිනිවෙසේ. අන්න ඒක නම් ලකුණු කරලා තිනු සංස්කාර තියෙන තැන. ඒකේ කරන්නේ මොකද්ද? මේ සංස්කාරයන් රකින්න. හරියට ග්ලූ ගාලා වගේ ඇලිලා රකින්න. මොනවාගේ සංස්කාරයන්ද? මුසාවාද, පරුසාවාච, පිසුනාවාච සම්ප්‍රප්පලාප. ඉතින් ඕගලන්ට පේනවා මේ දැන් භාවනාවට ආවයි කියලා නේ. දෙන්නේ හම්බුණා නම් කියවනවා නේ. සම්ප්‍රප්පලාපිට අපි ඇලිලා තියෙනවා. ඔෆිස් එකට ගියාම දෙන්නේ හම්බුණා නම් කියවනවා කියන එක තියෙනවා. පරුසාවාචයටත් අපි ඇලිලාද? ඒකටත් ඇලිලා. කොහොමද ඇල්ලයි කියලා තේරෙන්නේ? ඔන්න මිනිස්සෙක් ඇවිල්ලා ඕගලන්ට හොඳ වචන දෙකක් කියලා යන්න යනවා. ඒ මිනිස්යා දිහාත් බලාගෙන ඉඳලා ඕගොල්ලෝ ඊට පස්සේ ඕගොල්ලන්ගේ යාළුවට ගිහින් කියනවා මට හොඳ දෙකක් කියන්න තිබුණා. අර මිනිස්සයා අර කියන්න ඉඩක් දීලා නැහැ නේද? එයා බැනලා යන්න ගිහිල්ලා. එතකොට අපිට බනින්නයි තමයි ඕනකම තිබිලා තියෙන්නේ. ඒකට ඇවිල්ලා ඒ වගේම තමයි මුසාවාදෙ. දැන් ওই තේකොළ විකුණන ළමයා ඉඳන් කියන්නේ මේ තේකොළේ තමයි හොඳම තේකොළේ කියලා. අපේ ගෙදර බොන්නෙත් ඕකයි කියලා. එතකොට එයාගේ ගෙදර ඕක ඇත්තෙත් නැහැ. නමුත් එයා එහෙම කියන්න ගෙන පුරුදු කළා. ඔය මෙල්බන් වල ලෝය කෙනෙක් කියනවා ඒගොල්ලන්ගේ කම්පැනි ලොක්කා ඉඳන් කියලා තියෙන්නේ. ඒ ලෝ ෆර්ම් එකේ ලොක්කා මේක තමයි මේ හොඳම ලෝ ෆර්ම් එක කියලා කියන්නේ කියලා එන මිනිසුන්ට. ඉතින් මිනිස්සු දන්නවා මේ එයා දන්නවා මේක වැරදි කියලා. ඒ නමුත් ඉතින් අර විදිහට කියන්න පුරුදු කරලා තියෙනවා. ඔය කම්පියුටර් එකක් ගන්න ගියාම පොඩ්ඩක් බලනකොට ඔන්න සේල්ස්මන් එනවා. ඇයි ඉඳන් කියන ඕක තමයි හොඳම වර්ගය. අපේ ගෙදරත් තියෙන්නේ ඕක. අවුරුදු 8ක් පාවිච්චි කළා කැඩෙන්නේ නැහැ කියලා කියනවා. එයාගේ ගෙදරත් නැහැ. එතන මුසාවාදයට අපි ලාභය සඳහා හරි මුසාවාද කළා. එතන ඉබුරු කියනවා ඒවට ඇලිලා තියෙනවා. ඒ වගේම තමයි පිසුනා වාචය. ඒකටත් ඇලිලා තියෙනවා. කොහොමද ඒක තේරෙන්නේ? දැන් බලන්න ඔය පිළක් කාලවට පන්සල්ට එනවා නේද ඔය ඕපුදුපු දොඩෝනයි. පිළක් කාලට ජෝඩු ඉන්නවානේ. ඉතින් දැන් මොන දවසක් පේනවා මේ දෙන්න තරහ වෙලා ඉන්නවා. කතා කරන්නේ නැතුව. ඉතින් දැන් අනිත් කට්ටිය කියනවා අද නම් පොඩ්ඩක් කංකරච්චලයක් නැතුව ඉන්න පුළුවන්. අර ඕපුදුපු දොඩෝන දෙන්න වෙන් වෙලයි කියලා. එක්කෙනෙක් ඉඳන් කියනවා මං තමයි යෝග කළේ. එයා තමයි අර කේලාම් කියලා අර දෙන්නව වෙන් කරලා තියෙන්නේ. එතකොට ඒකට ඇල්ලා. එතකොට අපි දැන් වේදනාවට ඇල්ුනහම අපි කියනවා තණ්හාව කියලා. සංස්කාරයට ඇල්ුනහම අපි කියනවා අබිනිවේෂය කියලා. වේදනාවට තණ්හාව යම් ආකාරයකද සංස්කාරයට අබිනිවේෂය ඒ ආකාරයි. ඉතින් ඔය අදිට්ඨාන අබිනිවේෂ ගැන තේරුම් ගන්න එක වමුණෙක් බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න වගයක් ඇහුවා. තථාගතයන් වහන්සේ මේ උදාහරණ වලින් පැහැදිලි කළා. දැන් අදිට්ඨාන කියලා කියන්නේ සිතට ස්ථානවන දේ. අබිනිවේෂය කියන්නේ අපි සංස්කාර රකින්න. දැන් රජ කෙනෙක් ගත්තාම අදිට්ඨානිය හැටියට තියෙන්නේ බලය. එතකොට එයාගේ සිතට ස්ථාන වෙලා තියෙන්නේ බලය. අබිනිවේෂය පොළව රටවල්. ඒකනේ බෝම්බ දාලා හරි අල්ල ගන්න හදන්නේ නේද? බලේ පතුරවන්න පුළුවන් වෙන්නේ. ගෘහපතිගේ අදිෂ්ඨානිය ඇවිල්ලා ශිල්පේ. ඒකනම් අම්මත් දන්න බව පේනවා. ඇයි බෑග් එකක් කෙල්ලන්නේ කරේ නේද? ඒ කියන්නේ අවුරුදු 4ක් වුණාම බෑග් එකක් කෙල්ලන්නේ ඉගෙන ගන්න නේ ආව ඉගෙන ගන්නයි කියලා. අබිනිවේෂයේ හැටියට තියෙන්නේ කර්මාන්ත. ඔය වර්කහොලික් කියන්නේ වැරට මැලිලායි කියලා අපි කියන්නේ. ස්ත්‍රීගේ අදිට්ඨානෙ හැටියට තියෙන්නේ පුත්තුව. අභිනිවේෂේ හැටියට තියෙන්නේ සමාන සමාන අයකු නොමැතිවීම. ඉතින් මේක එකපාරටම මට තේරුන්නේ නැහැ. මට හිතුණා මේ කම්පිටිෂන් එකකට කැමති නැතිකම වෙන්න ඇති කියලා. රාතන් වහන්සේ තමයි මට මේක පෙන්වුවේ. දැන් හිතන්නකෝ බලන්න. ඕගොල්ලන්ගේ ගෙදර ඉන්නවා කියලා පාසල් යන වයසේ දරුවෙක්. ඒ ලේන් එකේ කෙරවලෙම ගෙදර ඉන්නවා. ඒ පන්තියෙම ඉන්න තව දරුවෙක්. ඔය ඈත ගෙදර දරුවා විභාගෙට ගිහිල්ලා A එකක් ගන්නව නම් තමන්ගේ දරුවා B එකක් ගන්නව නම් ඕගොල්ලන්ට ඕනේ මොකද්ද? තමන්ගේ දරුවාත් A එකක් ගන්න. ඉතින් ඒ තමන්ගේ දරුවාව උනන්දු කරවලා අපි හිතමු එයාත් A එකක් ගන්නව. අර ඈත ගෙදර ළමයාත් A එකක් ගන්න. දැන් ඕනේ තමන්ගේ අම්මට ඕනේ තමන්ගේ දරුවා A plus එකක් ගන්න. මොකද්ද මේ අම්මා කරන්න හදන්නේ? ලෝකෙට හොඳම පුතාව මේ B කරලා දෙන්න හදන්නේ. ඉතින් ඒක අම්මා කෙනෙක් ඕකට දක්ෂ වුණා නේද? බෝසතාණන් වහන්සේ බිහි කරපු අම්මා. ඇයි ඉතින් ඒ දරුවා බුද්ධත්වයට පත් වුණා අන්නේ? එතකොට ඒ අනුව තමාට සමාන අයකු නොමැති වීම. තාපසේගේ අදිට්ඨාණී තියෙන්නේ සීලේ. අභිනිවේෂේ කියන එක තියෙන්නේ කිසිවක් නැති කියන එක. තාපසයට කිසිවකටත් ඇලෙන්න ඕනේ නැහැ. එතකොට ඔයගලන්ට යම් කිසි හැඟීමක් තියෙනවා මේ අදිට්ඨාන අභිනිවේෂ ගැන. ඉතින් අද උදේ ඉගෙන ගත්තා හොඳ අදිෂ්ඨානයක් නේද? සත්‍යාදිෂ්ඨානයි. ඒ වගේ අදිෂ්ඨාන හතරක් අපි ඊළඟ භාවනාවේදී බලමු. එතකොට ඊළඟට පෙන්නනවා අනුසය කියන එක. අන්න අනුසය ලකුණු කරලා තිනවා වේදනාවත් එක්ක. දැන් ඉතින් ඔයගලන්ට සුඛ වේදනාවක් ඇති වුනහම ඔයගොල්ලෝ රාගයේ පැත්තට යන්නේ. එහෙනම් සුඛ වේදනාවක තිනවා රාගානුසය කියන එක. දුක වේදනාවක් ඇති වුනහම ඔයගලන්ට තරහ යනවා. එහෙනම් දුක වේදනාවක තියෙනවා පටිඝානුසය. සුඛේකුත් දුක්ඛේකුත් නැති වේදනාවක තියෙනවා අවිද්‍යානුසය. එතකොට දැන් අපි අනුසය ලකුණු කරලා තියෙනවා. එතකොට දැන් මෙතන පෙන්වන්නේ මොකද්ද? මේ තථාගතයන් වහන්සේ මේ රූපස්කන්ධේ මේ විදිහට මේ තියෙන ඡන්දේ, රාගේ, නන්දිය, මේ අදිට්ඨාන, අභිනිවේස, අනුසය මේ ඔක්කොම අයින් කළා. අන්න ඒකින්සයි තථාගතයන් වහන්සේ අනෝකසාරී කියලා කියන්නේ. ඒ විදිහට පෙන්නනවා වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ. ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, තෘෂ්ණාදිටි උපායාසයන් සහ සතර උපාදානිය වෙද්ද, අකුසල්සිතට ස්ථානෝ අබිනිවිසියු අනුසයු ධර්මියෝ වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලද උදුරා දමලද මුල්ලත්තාවේ, සිඳන ලද තල්ගසක් මෙන් කරන ලද්දාවේ, සම්පූර්ණයෙන් අභාවයට පත් කරන ලද්දාවේ, අනාගතේ නැවත නූපදින ස්වභාවයට පමුණ ලද එහින් තථාගතයන් වහන්සේ අනෝකසාරියයි කියලා වේ. රූපතේ මෙසේවනායි අනෝකසාරී නම් වේ කියලා කියන්නේ. දැන් අපි ඉගෙනගත්තේ මෙච්චර වෙලා මේ ගාථාවේ පළවෙනි පදේ පළවෙනි වචනේ විතරයි. ඔකම් පහය. ඔකම් පහය අනිකේත සාරි. දැන් ඒකේ විරුද්ධ වචනේ තමයි නිකේත සාරි කියන්නේ. කන්නේ ඒක පෙන්නනවා. රූපතේ කෙසේනම් නිකේත සාරි ගෙයි හැසිරෙන්නේ නම් වේද? රූපාරම්භණයේ වාසස්ථානකට උපන් කෙලෙසුන්ගේ පැතිරීම සහ බැඳීම සිදුවෙනෙහි නිකේත සාරියයි කියන්නේ. ශබ්දාරම්භණයේ වාසස්ථානකට උපන් කෙලෙසුන්ගේ පැතිරීම සහ බැඳීම සිදුවෙනෙහි නිකේත සාරියයි කියන්නේ. මේ විදිහට පෙන්නනෝ ගන්ධාරම්භණයේ, රසාරම්භණයේ, පොට්ටබ්බාරම්භණයේ, ධම්මාරම්භණයේ. වාසස්ථානකට උපන් කෙලෙසුන්ගේ පැතිරීම, බැඳීම සිදුවෙනෙහි නිකේත සාරියයි කියන්නේ. රූපතේ මෙසේවනායි නිකේත සාරී නම් වෙයි කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? දැන් ඕගොල්ලෝ කවුරු හරි දිහා බලනකොට ඕගොල්ලෝ ඒ මිනිස්යාගේ ඇස් දෙක දිහා විතරද බලන්නේ? එහෙම නැත්නම් උඩේ ඉඳන් යටට එනකම් ස්කෑන් කළා වගේ අරමුණු ගන්නවා. ගන්නවා නේද? කොහොමද ඒක තේරෙන්නේ? දැන් බලන්න මේ භාවනාවට අවිල්ලා ඉන්නෝ. අපි තුන් සති දෙකකින් විතර දෙන්නේ කම්බුණා. එකෙනේ කනවා මතකද අර හතරෙනි පේලිය හිටපු මෙන්න මේ මනුස්සයා කියලා. එයාට නිච්චයක් නැහැ. ඒ පාර කියනවා අර මෙතන ලපයක් තියෙන්නේ. ඒ කියන්නේ ලපයක් තියෙනවා කියන එකත් බල්ලා තියෙනවා. පොලිසිය ඇහුවොත් කියන මෙච්චරක් උසයි, මෙච්චරක් මහතයි. මේ වගේ ඇඳුමක් තමයි ඇඳගෙන හිටියේ කියලා නේද? සම්පූර්ණ විස්තරය දෙනවා. ඒ කියන්නේ අර උඩ ඉඳන් යටට එනකම් ස්කෑන් කළා වාගේ අරමුණු අරගෙන. එතකොට මං කියන්නේ ඔය ලංකාවේ ඉන්න අය පාම් පෙත්තේ බටර් ගන්නකොට හැම තැනම ගන්නව නේද? මිලිමීටරයක්වත් ඉතුරු කරන්නේ නැතුව. ආන්නේ වගේ උඩ ඉඳන් යටට එනකම් ස්කෑන් කළා අරමුණු ගන්නවා. ඉතින් ඔහොම ගත්තාම මොනවද පැතිරෙන්නේ? ක්ලේශයන්, දුෂ්චරිත. එතකොට ඒ තමන්ට වඩා ලස්සන නම් ඊර්ෂ්‍යයි නේද? මක්කේ, පලාසේ ඕවා තමයි පැතිරෙන්නේ. එතකොටයි මේ බුදුහාමුදුරුව එක වගේ වචන භාවිතා කරන්නේ. දැන් බලන්න. ඕකේ කියලා කිව්වහමත් ගෑ. නිකේත සාරේ කිව්වහම ගෙයි හැසිරෙනවා නේද? ඇයි බුදුහාමුදුරුව එක වගේ වචන භාවිතා කරන්නේ? තථාගතයන් වහන්සේ අනවබෝධයෙන් වචන භාවිතා කරන්නේ නැහැ. මෙතන මේ පෙන්නා දීලා තියෙන හේතුවයි ප්‍රත්‍යයයි. හේතුවයි ප්‍රත්‍යය කියන්නේ දෙකක් දන්නවද ඒක? හේතුව කියලා කියන්නේ අසාධාරණ කාරණය. ප්‍රත්‍ය කියලා කියන්නේ සාධාරණ කාරණය. දැන් බලන්න අංකුරයක් හටගන්නේ බීජයකින් නේද? එතකොට මේ ලෝකේ වෙන තැනක අංකුරයක් හටගන්න මේ බීජය සාධාරණ වෙන්නේ නැහෙනේ. ඒකට වෙන බීජයක් ඕන. එහෙනම් අංකුරයට බීජය අසාධාරණ කාරණේ. අන්න ඒකට කියනවා හේතුවයි කියලා. හැබැයි මේ ලෝකේ කොහේ හරි මහ පොළොවයි තෙතමනේයි කියන එක තියෙන්න ඕනි. ඔය අංකුරයක් හටගන්න. එහෙනම් අන්න ඒක සාධාරණ කාරණේ. සාධාරණ කාරණේට කියනවා ප්‍රත්‍යයයි කියලා. ඒ වගේම බාහිර වූයේ ප්‍රත්‍යයයි කියලා කියනවා. අභ්‍යන්තර වූයේ හේතුයි කියලා කියනවා. දැන් බලන්න දැන් මේ නිකේත් සාරය කියලා කියනකොට අපි පෙන්වුවේ මේ අර පුද්ගලයාගේ අතන උසයි මෙතන පාතයි ඒ වගේ ගති ලක්ෂණය. ඒවා බාහිර දේවල්. එතකොට එහෙනම් ඒක ප්‍රත්‍යය. දැන් අතන මේ සුභයි සුඛයි අත්තා කියලා ගන්නෙ. අන්න ඒවා හේතුව. දැන් අර ඕකේ කියනකොට අපි පෙන්වුවේ මම බලන්න කවුරු හරි කෙනෙක් මලක් දිහා බලලා ඉඳන් කියනවා මේ මල හරි ලස්සනයි කියලා. තව කෙනෙක් ඉඳන් කියනවා මට නම් ඔක කොහොම නෑ කියලා. එහෙමනම් මලේ නෙමෙයි ඒ ගතිය තිබුණේ තමන්ගේ හිතේ නේද? එතකොට මේ සුභ සුඛ අත්තා කියලා ගන්න ඒවා හේතු. දැන් නිකේත සාරි කියනකොට අපිට පෙන්වන්නේ ප්‍රත්‍ය. ඕකේ කියනකොට හේතුව. එතකොට මේකේ අනික් පැත්ත පෙන්නනො. අනිකේත සාරි. ගෘහපති කෙසේ නම් අනිකේත සාරි නම් වේද? රූපති රූපාරම්මණේ වාසස්ථාන කොට උපන් කෙලසුන්ගේ පැතිරීම සහ බැඳීම තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලද්දාවේ. උදුරා දමලද මුල් ලද්දාවේ. සිඳිනල තල්ගසක් වෙන් කරන ලද්දාවේ. සම්පූර්ණයෙන් අභාවයට පත් කරන ලද්දාවේ. අනාගතේ නැවත නූපදින ස්වභාවයට පමුණලා දෙන. එෙහි තථාගතයන් වහන්සේ අනිකේත සාරියයි කියන ලබේ. ඒ කියන්නේ මොකද්ද? දැන් බුදුහාමුදුරුවෝ නම් කවුරු හරි දැකලා උඩින්ද යට වෙනකම ස්කෑන් කළා අරමුණු ගන්නෙ නැහැ. තථාගතයන් වහන්සේ දන්නව මොනවද පැතිරෙන්නේ? ක්ලේශයන්, දුෂ්චරිත ඕවා තමයි පැතිරෙන්නේ කියලා. ඒ විදිහට පෙන්වනවා මේ ශබ්දාරම්මණේ, ගන්ධාරම්මණේ, රසාරම්මණේ, ස්පර්ශාරම්මණේ, ධම්මාරම්මණේ, වාසස්ථාන කොට උපන් කෙලෙසුන්ගේ පැතිරීම සහ බැඳීම තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලද්දාවේ. උදුරා දමලද මුල් ලද්දාවේ, සිඳිලද තල්කසක් මෙන් කරන ලද්දාවේ. සම්පූර්ණ අභාවයට පත් කරන ලද්දාවේ අනාගතේ නැවත නූපදින ස්වභාවයට පමුණලා දෙන. එෙහි තථාගතයන් වහන්සේ අනිකේත සාරියයි කියන ලබේ. රූපතේ මෙසේ වනාහි අනිකේත සාරි නම් වේ කියලා කියන්නේ. එතකොට එහෙනම් අපි ඉගෙන ගත්තා පළවෙනි පදේ යකම් පහය අනිකේත සාරි. දැන් දෙවෙනි පදයට එනවා ගාමී යකුබ්බං මුනිසත්තවාන. ඒක විරුද්ධ පැත්ත පෙන්වනවා. රූපතේ කෙසේනම් ගමහා එක්වන ස්වභාවය ඇත්තේද? රූපතේ මේ ශාසනයේ ඇතැම් පුද්ගලෙක් ගිහියන් හා එක්ක වාසය කරයි. එක්ක සතුට වෙමින් එක්ක ශෝක වෙමින්. ගිහියන් සැපවත් වූ කල්ලි තමා සැප සහිත වෙමින්. ගිහියන් දුක් සහිත වූ කල්ලි තමා දුක් සහිත වෙමින්. ගිහියන්ගේ නොඑක් කටයුතු උපන් කල්ලි තමා තොන් හා එක්වීමට පැමිණි. රූපතේ මෙසේ වනාහි ගමහා එක්ක වාසය කරන්නේ නම් වෙයි කියලා කියනවා. ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේ නමක් රූපතයන් ඇසුරින් වාසය කරනවා. ඒ ගෘහපතියට ලොටරි සිප් එකක් එහෙම ලැබුණා නම් අන්න හාමුදුරන්ටත් හරි සන්තෝෂයි. මොකද ආහාර පාන ආදී හොඳට දෙනවා. සිවුරු පිරිකර දෙනවා, පන්සලත් හදලා දෙනවා කියලා. අර ගෘහපතියට මුදල් නැති වෙනකොට හාමුදුරන්ටත් දුකයි. එතකොට අර පන්සලත් එහෙම හදලා දෙන්නේ නැහැ කියලා නේද? ඉතින් ඒක තනි කර මෙන්න මේකත් එක්ක සම්බන්ධයි. පළවෙනි පදේ කාමච්ඡන්දයත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් ඕකේ අනිත් පැත්ත පෙන්නනවා. ගෘහපතිය කෙසේනම් ගමහ එක්ක වාසය නොකරන්නේද? ගෘහපති මේ ශාසනයේ මහානතමේ ගිහියන් හා මිශ්‍රව වාසය නොකරයි. ගිහියන් හා එක්ක සතුට නොවන්නේ, ශෝක නොවන්නේ. ගිහියන් සැප සහිත වූ කල්ලි තමන් සැප සහිත නොවන්නේ. ගිහියන් දුක් සහිත වූ කල්ලි තමා දුක් සහිත නොවන්නේ. ගිහියන් කටයුතු උපංකල්ලි ඒ කටයුතු වලට එක්වීමට නොපෙමිනි නේවය. ගෘහපති මෙසේ වනාහි ගමහයක් නොවන්නේ නම් වේ කියලා පෙන්නනවා. දැන් බලන්න ඔය පිණ්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේ නමකට ප්‍රශ්නයක් තියෙනවද මෙන්න මේ මහත්යයට තමයි සිවිප් එක ඇදුනේ කියලා. පාත්‍රයට මොනවද වැටුනේ? ඒක වළඳලා ජීවත් වෙනවා නේ. එතකොට දැන් අපි ඉගෙන ගත්ත පද දෙකක් නේද? ඔකම් පහය අනිකේත සාරි ගාමීය කුබ්බං මොනිසත්ත වානි. කාමීරිත්තෝ අපුරුක් කරානෝ. කාමීරිත්තෝ වෙනකොට කාමී අරිත්තෝ කියන එක පෙන්වනවා. රූපති කෙසේනම් කාමයන්ගේ නොබිදුනේ නම් වේද? රූපති මේ ශාසනීය ඇතැම් පුද්ගලෙ කාමයන්ගේ දුරුණුකල රාගයේ ඇත්තේ වේද? දුරුණුකල ඡන්දය, දුරුණුකල ප්‍රේමය, දුරුණුකල පිපාසය, දුරුණුකල දාහය ඇත්තේ වේද? දුරුණුකල තෘෂ්ණාව ඇත්තේ වේද? රූපති මෙසේ වනාහි කාමයන්ගේ නොබිදුනේ නම් වේයි කියලා කියනවා. දැන් බලන්න ඕක පාලි භාෂාවෙන් බැලුවොත් පේනවා. අවිගත රාගෝ, අවිගත ඡන්දෝ, අවිගත ප්‍රේමෝ, අවිගත පිපාසා, අවිගත පරිලාහ, අවිගත තණ්හා. හැම සූත්‍රයෙන් බුදුහාමුදුරෝ ඔන්නේ ඕඩර් එකට තමයි කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ඔය ඕඩර් එකට තමයි ඔක ඇති වෙන්නේ. දැන් බලන්න අර ලීට් එක ලාබිට කියලා ගන්නවා කියන එක, ඒක මේ වට පහක් කරකෝල තමයි ඒක ඇති වෙන්නේ. දැන් ලීට් එක ලාබිට ගත්තා කියලා සංකල්පයක් තියෙනවානේ. අන්න 6 වෙනි රවුමේදී ඒ සංකල්පයට අපි රාග වෙනවා. ඉතින් මේ 6 වෙනි රවුමේ තියෙනවා තව පියවරවල් ස්ටෙප්ස්. ඒකේදී යන කාමච්ඡන්දේ මට මේකේ මේසයක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙම තව තිය පියවරක් තමයි ප්‍රේමී කියලා කියන්නේ. අන්න ඒකට කියනවා කුඩා තණ්හාව කියලා. මේ තණ්හාව කියන තැන තමයි ඒක ලකුණු වෙන්නේ. ඉතින් ඕක කුඩා නෑ. ඕගොල්ලන්ව පෙලක් කියලාට ප්‍රේත ලෝකෙටත් එයා ගෙනියනවා. දැන් ඊට පස්සේ අපිට ඇති වෙනවා පිපාසය කියන එක. ඒ විපාසය කියලා කියන්නේ මේ සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. අන්න ඒ වෙලාවේදී ඕගොල්ලෝ මළොත් ඒක 7 වෙනි රවුම ලොකු chance එකක් තියෙනවා. ඕගොල්ලෝ ප්‍රේත ලෝකෙ ඉපදෙන්න. උදාහරණයක් හිත ගන්නවා නම් අපි හිතමු අම්මා කෙනෙක් තමන්ගේ දරුවා අවුරුද්දක් වගේ කාලෙක අර හුරතල් වචන කියන කාලෙක අම්මා මිය ගියා නම් ලොකු chance එකක් තියෙනවා ඒ අම්මා ගිහිල්ලා ප්‍රේත ලෝකෙට ඉපදෙන්න. දහිතන්න බලන්න. දැන් ඒ අම්මා වාසනාවකට මනෝමය කායකින් ඉන්නවා කියලා. ඉතින් ඒ අම්මා අම්මට පේනවා අර බබා අම්මා කියන හුරතල් වචන කියන. එතකොට අනිත් අය හුරතල් කරනවා කවනවා පොවනවා. ඔය බබා බලට ආපු වෙලාවේ අම්මා කල්පනා කළා මේ බබත් එක්ක මම බොහෝ කාලයක් ජීවත් වෙලා ඉන්නවා. එතකොට ඒව සංස්කාරයන් නිත්‍යයි කියලා ගත්තා. එතකොට දැන් ඒ මලා කියලා ඒක ගිහිල්ලා නැහැ. ඉතින් දැන් ඕක කරන්න මොකද්ද කරන්න පුළුවන්? දැන් බලන්න ඔය අම්මා වෙන අම්මා කෙනෙක්ගේ බඩට ගියා නම් එයා මේ බබාගෙන් වෙන් වෙනවා. ප්‍රේත ලෝකෙට ගියා නම් අන්න එයාට පුළුවන් මේ කොහේ හරි ඒ ගෙදර මුල්ලක හරි ඉඳගෙන බලාගෙන ඉන්න පුළුවන්. කොහේ හරි ගිහිල්ලා හරි ඇවිල්ලා අර බබාව බලාගෙන ඉන්නවා කියන එක කරන්න පුළුවන්. එතකොට දැන් බලන්න ඔය අම්මට තිබුණේ දරුවා ගැන ප්‍රේමයක්, කුඩා තණ්හාවක් නේද? එතකොට මේ සංස්කාරයන් නිත්‍යයි කියලා ගන්න අවස්ථාවේදී මලොත් ලොකු chance එකක් තියෙනවා ඔයගොල්ලෝ ප්‍රේත ලෝකෙට යන්න. ඊට පස්සේ ඒ පිපාසයෙන් පස්සේ ඇති වෙන්නේ දාහය කියන එක. ඉතින් ඔය දාහය කියලා කියන්නේ ඔය ලංකා මිනිසු කියන්නේ මම හතේ හත වැඩිලා ඉන්නේ කියලා නේද? ඒකත් මේ බෞද්ධ භාෂිතෙන් ආපු එකක්. ඔය හැම රවුමකම තියෙනවා පියවරවල් හතක්. දැන් 7 වෙනි රවුමේ 7 වෙනි පියවරටත් ඇවිල්ලා. ඉතින් ඔක පැහැදිලි කරනවා නම් උදාහරණයකින් දැන් ඕගලන්ට තරුණ කාලේ ඕගලන්ට වැඩට යන්න පුළුවන්. කෝච්චිය හිර වෙන්න පුළුවන්. ඔෆිස් එකට ගියාම මුට්ට කර ගහන්න උනා තයිය තියෙනවා. දවල්ට බත් එක ලියාගෙන කනකොට රසෙකුත් තියෙනවා. හවසට කෝච්චිය හිර වෙන්නත් පුළුවන්. වයසට ගියාම මොකද්ද තියෙන්නේ? නැගිට ගන්නත් බෑ, වැඩට යන්නත් බෑ, වැඩ කරන්නත් බෑ. දවල්ට බත් එක ලියාගෙන කනකොට කියනවා පිදුරු කනවා වගේ කියලා. ඉතින් ඒ වෙලාවෙම කල්පනා කරන මොන කෙහෙම් වලටද එහෙනම් මම මේ වැඩට ඉන්නේ කියලා. කිසිම රසයක් නැහැනේ. මේ හැබැයි ඉතින් අතහරින්නේ නැහැ නේද? මුණු පුරාට සෙල්ලම් බඩුවක් හරි අරන් දෙනවා කියලා තන් අල්ලගෙන ඉන්නවා කියන එක තියෙනවා. එතකොට දැන් බලන්න යාගේ මේ ටේස් බඩ්ස් ඒවා ගිහිල්ලා විපරිණාමයට පත් වෙලා එනවා. විපරිණාම දුක්ඛතාවේ මේ වේදනාවෙන්ද පරාමාස කාය ග්‍රන්ථියට එනවා. එයා කරන්නා වූ සංස්කාරය දුකයි වැඩ කරනවා කියන එක. සංස්කාර දුක්ඛතාවේ කියන එක පරාමාසයට එනවා. එහෙනම් විපරිණාම දුක්ඛතා සංස්කාර දුක්ඛතා. අන්න මෙන්න මේ රේඛාව දිගේ යනවා. පරාමාස කාය ග්‍රන්ථියෙන්ද ජරාව දක්වා මේ රේඛාව දිගේ ගිහිල්ලා අපි දුක්ඛ දුක්ඛතාවේ කියන එකට ගමන් කරනවා. අන්න ඒක තමයි ඔය හතේ හත වදිනවායි කියලා කියන්නේ. එතකොට දැන් ඉතින් එයාට ඔන්න අතහැර ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. නමුත් එයා අතහරින්නේ නැහැ. අර ළමයාට සෙල්ලම් බඩු හරි අරන් දෙනවා කියලා අල්ලගෙන ඉන්නවා නේද? එතකොට අටවෙනි රවුමිනුත් පස්සේ අතහරින්නේ නැත්තම් තමයි මේ තණ්හාව කියලා කියන්නේ. ඉතින් ඔන්න මේ පිළිවෙලට ඇති වෙන නිසා තමයි මේ බුදුහාමුදුරුවෝ ඔය පිළිවෙලට දේශනා කරන්නේ. දැන් ඉතින් ඔකේ අනිත් පැත්ත පෙන්වනවා කාමෙහි රිද්දෝ. රූපති කෙසේනම් කාමයන්ගේ මිදුනේ නම් වේද? මේ ශාසනයේ ඇතැම් පුද්ගලෙක් කාමයන්ගේ දුරුකල රාගය ඇත්තේ වේද? දුරුකල ඡන්දය ඇත්තේ වේද? දුරුකල ප්‍රේමය ඇත්තේ වේද? දුරුකල පිපාසය ඇත්තේ? දුරුකල දාහය ඇත්තේ? දුරුකල තෘෂ්ණාව ඇත්තේ? රූපති මෙසේවනාහි කාමයන්ගේ මිදුනේ නම් වේ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් ඉතින් වට කරකෝල කරකෝලණිය ඔක හදාගත්තේ. තථාගතයන් වහන්සේ නම් ඔය එක වටයක්වත් කරකවන්න යන්නේ නැහැ. බුදුහාමුදුරෝ දන්නවා මේ ඇති වෙන්නේ මොනවද? මේ රාගේ, ඡන්දේ, ප්‍රේමේ නේද? ඕවා තමයි ඇති වෙන්නේ කියන්නේ. දැන් අපි ඉගෙන ගත්ත පද දෙක අමාරක්. එතකොට කාමෙහි රිද්දෝ අපුරුක් කරානෝ. ඒකේ විරුද්ධ පදේ පුරක් කරානේ කියන එක. අන්න ඒක තමයි මේ ප්ලෑන්ස් කියලා කියන්නේ. මේ සංකප්පය කියලා කියන්නේ ඒක තමයි. එතකොට ওই පුරක් කරානේ කියන එක තණ්හා පුරක් කරාන, දික්ටි පුරක් කරාන කියලා දෙආකාර වෙනවා. සුත්ත නිපාතේ පෙන්නන පකප්පිතන් දිට්ටි පුරක් කරානෝ කියලා. සිතින් කල්පනා කරලද දිට්ටිය පෙරට කොට හැසිරෙනවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ බලන්න. දැන් මේ පලාතේ කෙනෙක් කියනවා මම හෙට උදේ පාන්දර මහත්තයා කියනවා නෝනාට මම හෙට උදේ පාන්දර කොළඹ ගිහිල්ලා වැඩක් කරගෙන හවස වෙලා ඉන්නම් කියලා. ඉතින් උදේ වුණාට පස්සේ නෝනා ඉඳන් කියනවා අනේ ඔයාට බැරිද දවල් 10ට විතර යන්න, මේ ගෙදරත් පොඩි වැඩක් තියෙනවා කියලා. මහත්තයා කැමතිද? නෑ නේද? මොකද ප්ලෑන් එක ගහලා ඉවරයි. එතකොට දැන් ඉතින් ඕගොල්ලන්ගේ ওই ප්ලෑන් ගැන කියනවා මෙතන. රූපතේ කෙසේනම් සසර පෙරට කොට ඇත්තේ නම් වේද? රූපතේ මේ ශාසනයේ ඇතෙමුකට අනාගත කාලයේ මෙවුදු රූප ඇත්තෙක්කෙම්ම, මෙවුදු වේදනා ඇත්තෙක්කෙම්ම, මෙවුදු සංඥා ඇත්තෙක්කෙම්ම, මෙවුදු සංස්කාර ඇත් එක්කෙම, මෙවුදු විඥාන ඇත් එක්කෙම මෙසේ අදහස් වෙයි. රූපතේ මෙසේ වනහයි සසර පෙරට කොට ඇත්තේ නම් වෙයි කියලා කියනවා. මේ කියන්නේ මොකද්ද? දැන් ඕගොල්ලෝ හිතන්නකෝ පාරේ යනකොට කවුරු හරි මිනිස්සෙක්ගේ හොඳ නහයක් දකිනවා. එතකොට ඒ හොඳ නහයක් දැකලා කල්පනා කරනවා මේ ಜಾති නහයක් මට ඊළඟ භවෙදී හම්බ වෙනව නම් හොඳයි කියලා නේ. හොටු වෙන නහය නේද? ගැහුව ප්ලෑන් එක. ඒක මිනිස්සෙක් මාත් එක්ක කියනවා. එයා මේ දුප්පත් වෙලා ඉපදිලා තියෙන්නේ අතීතයේ දීලා නැහැයි කියලා. මේ දුප්පත් මිනිස්සෙක් නෙවෙයි මේක කියන්නේ. දැන් එයා හොගාලා දන් දෙනවා. මොකටද? පෝසත් වෙලා ඉපදෙන්න. එතකොට ඒක තමයි ප්ලෑන් එක කියන්නේ. දැන් ඉතින් ඕකේ අනිත් පැත්ත පෙන්නනවා. රූපතේ කෙසේනම් සසර පෙරට කොට නැත්තේ නම් වේද? රූපතේ මේ ශාසනයේ ඇතම් කෙනෙකුට අනාගත කාලයේ මෙවුදු රූප ඇත්තෙක්කෙම්ම, මෙවුදු වේදනා ඇත්තෙක්කෙම්ම, මෙවුදු සංඥා ඇත්තෙක්කෙම්ම, මෙවුදු සංස්කාර ඇත්තෙක්කෙම්ම, මෙවුදු විඥාන ඇත්තෙක්කෙම්ම මෙසේ අදහස් නොවේද? රූපතේ මෙසේ වනහයි සසර පෙරට කොට නැත්තේ නම් වේ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේනම් කවුරු හරි දැකලා ගහන්නේ නැහැ ප්ලෑන් එකක්. මේ ಜಾති නහයක් කටමට ඊළඟ භවයේ හම්බ වෙන්නේ කියලා. දැන් අපි ඉගෙන ගත්ත පද තුනක් නේද? දැන් අවසාන පදයට එනවා. කතන්නා විගෙය ජනේන කෛරා කියන එකට. එතකොට රූපතේ කෙසේනම් ජනයා සමග විරුද්ධ කතා කරන්නේ නම් වේද? රූපතේ මේ ශාසනය ඇතෙමි මෙවිනි කතා කරන්නේ වේ. කෙසේද නුඹ මේ ධර්මෙණිය නොදන්නේ? මම මේ ධර්මෙණිය දන්නේ. කෙමෙක්ද නුඹ මේ ධර්මෙණිය දන්නේද? නුඹ වරදවා පිළිපන්නේ, මම මනාකොට පිළිපන්නේ. පළමුව කිය යුත්ත පසුව කියේ, පසුව කිය යුත්ත පළමුව කියේ. මාගේ වචනය මధుරය, තාගේ වචනය අමధుරය. තා විසින් බොහෝ කල පුරුදු කරන ලද වාදේ මාගේ වාදයට පැමිණ ෂණිකින් නවතින්නේ. මා විසින් තොපගේ දෝෂේ නම් වනලදී. මේ වාදයේ මෙදුණු පිණිස ගුරුන් සොයාව. ඉදින් නිග්‍රහ කරන ලද්දේ වේ හැකිනම් ප්‍රශ්නය විසදව කියා. ඒ කියන්නේ මෙයා මේ වාද කරන්න ගිහිල්ලා දිනලා. දැන් කියන ඔයා පරාදයි. ගිහිල්ලා ඔයාගේ ගුරුවරයා හොයාගෙන මේක හදාගෙන ඉන්නේ කියලා. දැන් බලන්න මේ ලෝකේ තියෙන හැම කතාවක්ම හැදිලා තියෙන්නේ මෙන්න මේ බෙල්ට් එක කරකෝලා. කබලින්කාර ආහාර, පස්ස වේදනා, ගිද්දි ලෝභ. ඉතින් ඔක කරකෙව්වහම මෙතනින් ඇති වෙන මනෝ සංචේතන පාරෙන් දික්තියක්. ඉතින් ওই දික්තියින් පෙරට කොටගෙන තමයි අපි හැසිරෙන්නේ. එතකොට දැන් ඔය මිනිස්සෙක් යමක් ඇවිල්ලා කිව්වොත් ඕගොල්ලෝ දන්නවනම් ඒක එහෙම නෙමෙයි කියලා ඕගොල්ලෝ මොකද කරන්නේ? ඕගොල්ලන්ගේ දික්තියින් එයාට ගහනවා නේ. ඉතින් තථාගතයන් වහන්සේ නම් දන්නෝ මේ අය මේ දික්තියකින් තමයි ඇවිල්ලා කියන්නේ කියලා. ඉතින් තථාගතයන් වහන්සේට එහෙම මිච්ඡා දික්තිය නැති නිසා අන්න බුදුහාමුදුරුවෝ එයාගෙන් ප්‍රශ්නයක් අහනවා, එයාව එකකින් ගලව ගන්න. ඔය හොඳ උදාහරණයක් තමයි දීඝනක. ඇවිල්ලා කිව්වා බුදුහාමුදුරුවන්ට, මේ මට මේ ලෝකේ කිසිම දෙයක් මේ රුචියක් නැහැ කියන නුරුස්සනවා කියන මතය තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ nothing is pleasant to me කියලා කිව්වා. ඒ පාර තථාගතයන් වහන්සේ ඇහුවා, ඔය මොකකටවත් රුචියක් නැtei කියන එකට රුචියක් තියනවා නේද කියලා. ඉතින් ඒ පාර දීඝනක හොඳ උත්තරයක් දුන්නා. ඒ අනුව බුදුහාමුදුරුවෝ ඒ නිර්වාණය කරා මෙහෙවුවා. ඉතින් අපි නම් රණ්ඩු වෙන්න යනවා කියන එක තමයි තියෙන්නේ. ඒතකොට මේකේ අනිත් පැත්ත පෙන්නනවා. රූපතේ කෙසේනම් ජනියා සම විරුද්ධ කතා නොකරන්නේ නම් වේද? රූපතේ මේ ශාසනයේ භික්ෂු දෙමේ මෙසේ කතා නොකරන්නේ වේ. කෙසේද නොඹ ධර්මිනිය නොදන්නේ? මම මේ ධර්මිනිය දන්නේමි. කිඹ නොඹ මේ ධර්මිනිය දන්නේද? නුඹ වරදවා පිළිපන්නේ, මම මනාකොට පිළිපන්නේ. පළමුව කියුත්ත පසුව කියේ, පසුව කියුත්ත පළමුව කියේ. මාගේ වචනේ මත් සිලුටේ, තාගේ වචනේ නොසිලුටේ. තා විසින් බොහෝ කල පුරුදු කරන ලද වාදේ මාගේ වාදයට පැමිණ නැවති. මා විසින් තොපගේ දෝෂේ නම් වන්නදී කියලා පෙන්වනවා. ඉතින් මේ විදිහට මේ රණ්ඩු වෙන්න යන්නේ නැහැ කියන එකයි මේ පෙන්වන්නේ. එතකොට දැන් අපි ඉගෙන ගත්ත පද හතරම නේද? ඔකම් පහය අනිකේතසාරේ ගාමේ අකුබ්බම් මුනිසත්තවානි කාමහිරිත්තෝ අපුරුක්කරාණු කතන්නා විගෙය ජනේන කෛරා. රූපතේ මෙසේම නායි භාගතුන් වහන්සේ විසින් අෂ්ටක වග්ගී මාගන්ධී ප්‍රශ්නේ ගේ අත්තර ගේ වාසය නොකරන්නා වූ, ගමහා එක්ව නොසන්නා වූ, කාමයන් කෙරෙහි මිදුණා වූ, සසර පෙරට කොට නැත්තා වූ මහානතෙමේ කෙසේ ජනයා සමග විරුද්ධ කතා නොකරන්නේද යන මේ වචනේ වදාරන ලද්දේ රූපතේ භාගතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාළ මේ වචනයාගේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දති යුතුයි කියලා මේ මහකච්චාන හාමුදුරුවෝ අලිත කාණි ගෘහපතියට පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඕගලන්ට පේනවා මේ ගාථාවේ තියෙන පද හතරයි පැහැදිලි කරන්න ගියාම පිටු ගණනාවක් නේද? ඉතින් අන්න එහෙම තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ හරි ගැඹීරයි. ඉතින් අපි ඒක බලමු මේ ඩයග්‍රෑම් එකත් එක්ක. දැන් බලන්න මේ කබලින්කාර ආහාරය. දැන් කට්ලට් එකක් කියන්නේ කබලින්කාර ආහාරයක් නේ. ඔන්න දැන් ඕගොල්ලෝ හිතන්නකො ගෙදරකට යනවා. ඒ දැක්ක ගමන් ඔන්න ඒ ගෙදර මේ කවුරු හරි කෙනෙක් ඊය ගමන් ওই කට්ලට් පිඟාන මේසයක් උඩ ගෙනත් තියෙනවා. අන්න එක පාටම නිකන් ලයිට් එක පත් වුණා වගේ නේද? කට්ලට් එක දැක්ක ගමන් එනවා සුබයි කියලා. දැන් හිතන්නකෝ බලන්න කවුරු හරි තව කෙනෙක් කැවිලා මේ කට්ලට් පිඟාන මරගෙන යනවා. දැන් ඕගොල්ලෝ එක පාටට කල්පනා කරනවා මොකද්ද මේ වනේ? ඒකේ සුඛයක් නැහැ නේ. ඒ කියන්නේ මොකද්ද? මේ සුබයි කියන එකට අපි නිත්‍යයි කියලා එක්කහුව කළාම අන්න අපිට ඇති වෙන සුඛයි කියන එක. කට්ලට් තියනවා කට්ලට් තියනවා කියලා නේද? එතකොට දැන් මේ සුඛයන එක නේද? සුඛයි කියන එක නේද අත්තා වෙන්නේ? මතකද අපි බැලුවා මේ අරඹ ගෙඩියේ කතාව. රස්සාවක් කළා මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවලා ඕගොල්ලෝ රුපියල් 10ක් විතර ඉතුරු කරගත්තා. ඉතින් ඒක අරගෙන ගියා අඹ ගෙඩියක් ගන්න කියලා. ඉතින් ඒ පාර ඕගලන්ට හම්බුනේ කුණු අඹ ගෙඩියක් නේද? කුණු කෑලා කපලා කාපු අවස්ථාවේදී ඕගලන්ට ඉතින් රසයක් ඇති වුණා. ඉතින් ඒකෙන් ඒ වේදනාවක් තියෙනවා නේද? ඒ වේදනාව තමයි අත්තා කියලා ගත්තේ නේද? ඒ පාර දැන් ඉතින් ඔන්න අපි ප්ලෑන් එකක් ගැහුවා. මොකද්ද ප්ලෑන් එක? දැන් අඹගෙඩිය කතාවේදී නම් රුපියල් 10ක් ඉතුරු කරගන්නේ ඔය කුණු අඹගෙඩිය ගත්තේ. 10යි 50ක් ඉතුරු කරගත්තොත් ඊට වඩා හොඳ එකක් ගන්න පුළුවන් කියලා ප්ලෑන් එක. ඉතින් ඒක යනවා අත්වාද උපාදානයට. ඒ අත්වාද උපාදානයට ගියාම ඕගොල්ලෝ මේවෙන් එකක් කරනවා. මොනවද? මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප. ඕගලන්ට පේනවා මේ රේඛාවක් ඇඳලා තිනවා පිසුනා වාචී ඉඳන් අබිනිවේෂය හරහා දිට්ඨි උපාදානෙට. අන්න ඒ වගේ රේඛාවල් තව තුනක් තියෙනවා. මේ මුසාවාදයෙන් එකයි, පරුසාවාචයෙන් එකයි, සම්ප්‍රප්පලාපයෙන් එකයි අබිනිවේෂය හරහා දිට්ඨි උපාදානට එන. ඒක හරියට මේ දකුණට ගිහිල්ලා රවුන්ඩ් අබවුට් එකේ ගිහිල්ලා ආපහු ආවා වගේ තෙන්ටම නේද? ඉතින් දිට්ඨි උපාදානෙන් අපි එනවා මේ පරිග්‍රහය කියන එකට. ඔය පරිග්‍රහය කියන එක අපි බලන්න ඕනේ මුල ඉඳන්. බලන්න මේ කබලින්කාර ආහාරයේ ස්පර්ශ වෙනවා. ඒකෙන් වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාවට අපි තණ්හා වෙනවා. තණ්හාවෙන් පරිග්‍රහය. ඔය බාහිර වස්තුන්ගේ පරිග්‍රහයෙන් ඕගලන්ට මමංකාරය කියලා එකක් ඇති වෙනවා. මගේ කියලා. දැන් බලන්න ඕගොල්ලන්ගේ ගෙදර බෙන්ස් කාර් එකක් එහෙම තියෙනවා නම් ඕගලන්ට සුඛයි නේද? අල්ලපු ගෙදර තියෙනවායි කියලා සුඛයක් නැහැ නේද? එතකොට එහෙනම් මමංකාරේ සුඛ සංඥාව. ඔය සුඛ සංඥාවේ ලක්ෂණයක් තියෙනවා. ශ්‍රාස්ත්‍රෝ ස්පර්ශ අනුපගමන ලක්කන සුඛ සංඥා කියලා කියනවා. ආශ්‍රයට හේතු වෙච්ච ස්පර්ශයට යන ලක්ෂණය තමයි සුඛ සංඥාවේ තියෙන්නේ. එහෙනම් අපි යන්නේ මෙන්න මේ ස්පර්ශය කියන එකට. ඉතින් ඕක හරි ධර්මයෙන්. දැන් බලන්න අපි පටන් ගත්තේ කබලින්කාර ආහාරයෙන්. අපි අවසන් වුණේ ස්පර්ශයෙන්. ඉතින් ඔන්න ඕක නිසා මේ කෙනෙකුට හිතෙනවා දැන් නෝනායි මහත්තයා ඉන්නවා කියනකොට තරුණ ජෝඩුවක එක්කෙනෙක් බලනන් අනිත් එක්කෙනාටත් හිතෙනවා මටත් වැඩක් නැහැ මමත් මැරෙන්න ඕනේ කියලා. ඉතින් ඕක පැහැදිලි කරනවා නම් දැන් ওই ඕස්ට්‍රේලියාවේ මම ඇවිදින වෙලාවේ මාත් එක්ක දෙතුන් දෙනෙක් ඇවිද්දා බණ අහන්නම තමයි ඇවිද්දේ. ඒ එක මිනිස්සෙකුට මම ඒ ලේක් එක පෙන්නලා ඇහුවා ඔයාට මොකද්ද හිතෙන්නේ කියලා. ඒ මිනිස්ස එකපාරටම ආව මේ අනුරාධපුරේ මේ නෝරවැව ළඟ වෙච්ච සිදුවීමකට. ඒ කියන්නේ මොකද්ද? එයා මේ මඩකඩිත්ති දකින්නකොටම එකපාරටම ආව ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් ලංකාවට නේද? ඒ කියන්නේ මොකද්ද? මේ දූවිල්ල තියෙන තැනකට අපි මේ කොයින් එකක් දැම්මුත් එතන තියෙන දූවිල්ල ඇවිස්සෙන. දූවිල්ල නැති තැනකට දැම්මුත් ඇවිස්සෙන්නේ නැහැ නේද? අන්න ඒ විදිහට තමයි බලන්න ඕනේ. තවදුරටත් පැහැදිලි කරනවා නම් මේ හිතන් බලන්න ලංකාවේ ওই කහපාට ඉර තිනවන්නේ. ඉතින් ඕගොල්ලෝ දැන් ඒ වාහන ස්ලෝ ඩවුන් වෙනකන් ඉන්නවා මේ පාර පයින්දී කියලා. ඉතින් එහා පැත්තේ කෙරගොලෙත් ඉන්නවා කාන්තාවක්. එතකොට දැන් ඕගොල්ලෝ යාව දැක්ක ගමන් එකපාරට හිතන්නේ ආ මෙයා හරියට මාලනි මොන්සේකා වගේ කියලා නේද? දැන් නම් එහෙම කියන්නේ නැහැ නේද? එයා මාලනි මොන්සේ ගන්න මේ එතන හිටියේ වෙන එක්කෙනෙක්. ඉතින් දැන් අන්න අරයා පාර පැනගෙන එනවා. පනිනකොට එයා කහිනවා. එයා කැස්සා කියලා තමන් හදාගත්ත එක කහින්නේ නැහැ. අර පුද්ගලයා අර වාහනේ හැපිලා මැරලා වැටෙනවා. එහෙම වුණා කියලා තමන් හදාගත්ත එක මැරලා වැටෙන්නේ. ඒක පවතිනවා. ඔන්න ඕකයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් නෝනයි මහත්තයා හිටියා නම් හිතන්නකෝ නෝන තමයි කබලින්කාර ආහාරේ. ඔන්න එයා ස්පර්ශ වුණා වේදනා තණ්හා පරිග්‍රහය මමංකාරේ සුඛ සංඥාව තමන් ආවාපෝ ස්පර්ශයට. දැන් බලන්න මේක යනවනම් කබලින්කාර ආහාරයට අර නෝන මැරිච්ච නිසා ඒ සිතුවිල්ලත් මැරෙනවා. එතකොට තමන් ආවා මේ ස්පර්ශයට මේක පවතිනවා. මේක ලිවිං. පේනවද? ඉතින් මේකේ රියැලිටි එකක් නැහැ නේද? අරය මැරිලා ඉවරයි. එතකොට මේක ඇතුලේ නිකන් මේ පවතිනවත් තියෙන. ඉතින් මෙයාටත් හිතෙනවා සියලු දිවි හානි කරගන්න ඕනේ කියලා. එතකොට දැන් මේ මොකද්ද මේ පරිග්‍රහය කියලා කියන්නේ? මේ පරිග්‍රහය කියලා කියන්නේ ඔය අප්‍රොප්‍රියේෂන් කියන වචනේ හොඳට ගැලපෙනවා. දැන් ඕගොල්ලෝ කවුරු හරි දිහා බලනකොට ඒ පුද්ගලයා ඕගලන්ට මේ අවසර දෙනවද මගේ අතනයි මෙතනයි බලන්න කියලා? අවසරයක් නැහැ නේද? එතකොට එයාගේ අවසරයෙන් තොරව අපි බලලා අර ශරීර කොටාසයක් මොකක් හරි එකක් අල්ල ගන්නවා කියන එක තියෙනවා. ඉති ඕක පෙන්නන මොකටද ඒ එක්ස්ක්ලූසිව්ලි යූස් ෆෝ වන් self තමන්ගේ ඵල ප්‍රයෝජනීය සඳහා තමයි ඒ අල්ලා ගැනීම කියන එක කරන්නේ. එතකොටදීන් ඒක තමයි මේ පරිග්‍රහය කියන එකේ තියෙන්නේ. ඉතින් එහෙමනම් මගේ කියලා ගත්තා නම් ඉතින් කොටාසයක් අල්ලා ගත්ත මගේ කියලා ඉතින් මමංකාරයෙන් සුඛ සංඥාව එතනින් එනවා ස්පර්ශයට කියන එක. දැන් පරිග්‍රහයෙන් අනුසය එතනින් අපි එනවා පරියුට්ටානි කියන එක. ඒ කියන්නේ මැඩගෙන ඉන්නවා. ඕක පැහැදිලි කරනවා නම් ඔය මම ලංකාවේ වැඩ කරපු කාලේ මේ මාත් එක්ක වැඩ කරපු තව එක්කෙනෙක් හිටියා. එයා හරියට මත්පැන් පානය කළා. මත්පැන් පානය කළා එයා මැරෙන්න ගියා. ඒතකොට ડોක්ටර්ස්ලා එයාව රිහැබිලිටේට් කළා කිව්වා. ඊට පස්සේ මත්පැන් පානය කරන්න එපා බිව්වොත් මැරෙනවා කියලා. ඉතින් එතකොට දැන් ওই විශ්වවිද්‍යාලේ පාටි එකක් තියෙනවා. එයා මං ඉන්න තැනට ඇවිල්ලා හිටියා. මොකද මම මත්පැන් බොන්නේ නැති නිසා. ටිකක් වෙලා යනකොට එයාගේ අතත් වේවුලනෝ, කටත් වේවුලනෝ, ඇඟත් වේවුලනෝ. වේවුල වේවුල කියනවා මට මොනවා හරි ටිකක් බොන්න ඕනේ කියලා. ඒ කියන්නේ එයා මේ ඔරෙන්ජ් ජූස් ටිකක් බක් කරගෙන එයා මේ තොල ගන්නවා. එයා කියනවා කවුරු හරි මත්පැන් බොනවා දැක්කොත් එයාට මේ වතුර වීදුවක් හරි වක් කරගෙන ඒක තොල ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ විඥානීය රවටන්න හදන්නේ. එතකොට බලන්න එයා මොකද්ද කළේ කියලා. එයා ඔය පස්වෙනි ශික්ෂාපදයේ කැඩුවානේ. සෝරාමීරේ මජ්ජමමා දට්ටාන වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියන එක ඒක කැඩුවා. එතකොට ඒක තමයි මේ දුස්සීලභාවය. ඒක ලකුණු කරන්නේ මේ දකුණු පැත්තේ මේ මුසාවාද පරුසාවාද චේතීන පැත්තෙන් තමයි. එතකොට මේ දුස්සීලභාවයේ ප්‍රඥාප්තියෙන් තමයි මේ පරිඋත්ථානිය කියන එක පණවන්නේ. ඕගලංගේ සිත කොයිතරම් දුරට දුස්සීලද ඒ ප්‍රමාණයට තමයි ඕගලංගේ සිත වැඩගෙන තියෙන්නේ. පරිඋත්ථාන ප්‍රඥාප්තියෙන් තමයි අපි චේතනාව කියන එක පණවන්නේ. ඕගලංගේ සිත කොයිතරම් දුරට වැඩගෙන තියෙනවද අන්න ඒ ප්‍රමාණයට තමයි ඕගලන්ට චේතනාව කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් බලන්න මේක හරියට සුභයි සුඛයි අත්තා කියලා ගත්ත මෙහෙම ප්ලෑන් එකක් ගහලා අපි ආපහු මෙතෙන්ට නේන්නේ නේ. ඒක හරින් නිකන් රවුන්ඩ් අබවුට් එකේ ගිහලා ආපහු ආවා. රවුන්ඩ් අබවුට් එක කවල දැම්මොත් සුභයි සුඛයි අත්තා, දිට්ඨි උපාදාන, පරිග්‍රහ, අනුසය, පරිඋත්ථාන. මේක රවුමක් නේද? ඉතින් මේක අතීත පරිඋත්ථාන, අතීත චේතනාන, අනාගත පරිඋත්ථාන, අනාගත චේතනා ඇති වෙනවා. ඒක රෝගලන්ට පේනවා මේ දුස්සීල භාවය නිසා අපි මේ සංසාරේ මේ විදිහට සැරිසරනවා කියලා. ඉතින් මේ ඩයග්‍රෑම් එක අපි හැදුවේ අදිත්ත පරයාය සූත්‍රය කියන එක සාකච්ඡා කරලා. ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි මේ ඇහිං රූප බලලා අරමුණු ගන්නවට වඩා හොඳයි කියලා කිව්වා. ඇහැ රත් වෙච්ච යකඩ ගුරක් අරගෙන පසාරු කරගන්න එක. එහෙම කියන්නේ මේ වෙලාවේදී ඕගොල්ලෝ මළොත් එහෙම බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපි යන්නේ අපාය තිරසන් ලෝකේ කියලා. ඊළඟට ආපහු පෙන්නනවා කණින් අරමුදු අරගෙන ඉන්නවට වඩා හොඳයි කෝ ඇහැ රත් වෙච්ච කන යකඩ කූරක් අරගෙන පසාරු කරගන්නේ. එහෙම කියන්නේ මේ වෙලාවේ මලොත් අපාය තිරසන් ලෝකේ යනවා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මේක කිව්වා ඇහැ කන නාසය දිව ශරීරය මේ ශරීරය මේ රේසර් බ්ලේඩ් එකක් අරගෙන කපා ගන්න එක හොඳයි කෝ. මනසටත් කිව්වා බුදුහාමුදුරුවෝ කෝ ස්ලීපින් ඉස් අ බැරන් ෆෝ ලයිෆ් කියලා. නිදාගත්තාම කිසිම ප්‍රොඩක්ටිව් එකක් නැහැ නේද? ඔය නිදාගෙන ඉන්නවා කියන එකනේ තියෙන්නේ. අන්න ඒක කරන එක හොඳයි කෝවා සංග වේදේ කරනවට වැඩිය. එතකොට ඔය ඇහෙන් රූප බලාගෙන ඉන්න වෙලාවේ අල්ලගෙන ඉන්නකොට මලොත් එහෙම ඒ අපාය තිරසන් ලෝකේ යනවා කියන එක ඒක මමත් දැක්කා මේ සමාධිය. මෙතන මේ මනෝ සංචේතන ආහාර පාරේ ඔයගලන්ට පේනවා මේ දිට්ටි සල්ලේ තියෙන. ඒක හයියෙන් කැරකෙනවා එතන. ඊළඟට විඥාන ආහාර පාරේ තියෙනවා මෝහ සල්ලේ. ඒතකොට එතනත් මම දැක්ක හයියෙන් කැරකෙනවා. ඒතකොට මම දැක්ක මෙන්න මෙතෙන්දි මලොත් මේ අබිනිවිසය කියන තැනදි මලොත් ඒ අපි යන්නේ අපායේ තිරිසන් ලෝකේ කියන එක. මට කිසිම සැකයක් තිබුණ නැහැ ඒක එහෙම නෙමෙයි කියලා. මට තිබිච්ච ප්‍රශ්නේ තමයි මං කොහොමද ඒක දන්නේ කියලා. ඉතින් රහතන් වහන්සේ කිව්වා මම මේක ගැන ගොඩක් දේවල් දන්නවා කියලා. ඒක තමයි ඒ ගෞතම බුදුහාමුදුරුවෝ මට යමක් දීලා තියෙන. ඒක පැහැදිලි කරන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ කුඩා සූත්‍ර දේශනාවකින්. ඔය අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවක් තියෙනවා, තථාගතයන් වහන්සේ පවසනවා මහණනි මේ නැතිවීම සතරකි කියලා. ඒක තමයි ඔය තමන්ගේ භෝගයන් ව්‍යසනයටපත් වෙනවා. ඊළඟට ඥාති ව්‍යසනී, ඥාතින් නැති වෙනවා. ඊළඟට දික්ටි ව්‍යසනේ, සීල ව්‍යසනේ කියන එක. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණනි මේ භෝගයන් නැති වුණා කියලා, ඥාතින් නැති වුණා කියලා කවුරුවත් අපායට නිසා ලෝකේ යන්නේ නැහැ කියලා කිව්වා. දික්තිය නැති වෙනවද, සීලය නැති වෙනවද, අන්නේ පුද්ගලයා අපායට නිසා ලෝකේ යනවා කියලා කියනවා. අන්න ඒක අපිට පේනවා මේ ඩයග්‍රෑම් එකෙන්. දැන් බලන්න අපි මෙතනින් තියමු කබලින් කාර් ආහාරය දෙන තැනින්. ඔය කන කරාබුවක්, බෙන්ස් කාර් එකක් කැමති දෙයක් තියන්න. තේලා අපි හේතු සහ ප්‍රත්‍ය වශයෙන් බලමු. හේතු කියන්නේ සුභයි, සුඛයි, අත්ත. ප්‍රත්‍ය කියන්නේ අර බෙන්ස් කාර් එකේ නම් අර වාගේ සීට්ස් තියෙනවා නේද? පුද්ගලෙක් නම් අතන උසයි මෙතන පාත යাদি වශයෙන්. දැන් බලන්න අපි මේ වමේ ඉඳන් දකුණට එනකොට මොකද වෙන්නේ? අත්තා කියලා ගන්නවා කියන්නේ සම්මා දිට්ඨියද මිච්ඡා දිට්ඨියද? මිච්ඡා දිට්ඨිය. එන වමේ ඉඳන් දකුණට එනකොට අපිට සම්මා දිට්ඨිය නැති වුණා. අන්න ගැහුවා ප්ලෑන් එකක්. අත්තවාද උපාදානෙට ගියා, මුසාවාදයක් කළා. මේ කකුල මගේ කියලා ගත්තත් ඕකට ඇති නේද? එතකොට මුසාවාදයක් කළා න් පස්සේ දැන් බලන්න සීලේ නැහැ. එහෙමනම් වමේ ඉඳන් දකුණට දිට්ඨිය නැහැ. දකුණේ ඉඳන් වමට සීලේ නැහැ. සීලියක් නැහැ, දික්තියක් නැහැ, මෙතෙන්දි මලොත් කොහෙද යන්නේ? අපායේ තිරිසන් ලෝකයේ කියන එක තියෙනවා. ඒ වගේම මේ ඕගලන්ට පේනව නේද මේ පරිග්‍රහය කියන එක තියෙනවා. එතන පොඩි ඇරෝ එකක් තියෙන පරාමාසයට. එතනින් සංස්කාර ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථේ. මෙතනින් බයාගතිට ඇවිල්ලා එතනින් ආපහු වේදනාවට එන පාරක් තියෙනවා. දැන් ටිකකට ඉස්සෙල්ලා පෙන්නුව අපිට මේ ස්පර්ශ වේදනා තණ්හා පරිග්‍රහය මමංකාරයේ සුඛ සංඥාව ස්පර්ශේ. මේ පැත්තට මේක කැරකෙනවා. අනිත් පැත්තටත් මේකෙන් කැරකෙනවා. මේ පරාමාස කාය ග්‍රන්ථියද කියලා. මම මෙතෙන්දි දැක්ක බොහොම වේගෙන් කැරකෙනවා කියලා. ඉතින් මම රහතන් වහන්සේට කිව්වා මෙතන නම් හරි ධර්මයි කියලා. රහතන් වහන්සේ කෝ උදරව. ඔතෙන්දි මලොත් යන්නේ අපාය විතරයි. එහෙනම් ඕගොල්ලෝ දන්නවා දැන් මේ පරිග්‍රහය ළඟමලොත් අපාය විතරයි. අබිනිවේසය ළඟදි මලොත් අපාය තිරසන් ලෝකේ. අර සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාස කාය ග්‍රන්ථ වෙනකොට අර හත් වෙනි රාමුදි මලොත් ඒ තමන් යන්නේ ප්‍රේත ලෝකේ කියලා. එතකොට ඔය අකනිට බ්‍රහ්ම ලෝකේ මණ්ඩලයක් ඉන්නවා. ඒ මණ්ඩලේ විශේෂ ප්‍රඥාවන්තින් රහතන් වහන්සේලා 14 නමක් ඉන්නවා. ඒ මණ්ඩලේ පළවෙනි පුටුව අයිති වෙන්නේ තථාගතයන් වහන්සේට. තථාගතයන් වහන්සේ අද නැහැ නේද? ඒක හිස්. ආපහු තථාගතයන් වහන්සේ නම පහළ වුණා මේ පුටු අයිති වෙනවා. ඉතින් බුදුහාමුදුරන්ට ඔයගේ මණ්ඩල කවුන්සිල්ස් තියෙන්න පුළුවන්ද? වීතරාග, වීත දෝෂ, වීත මොහ වෙච්ච බුදුහාමුදුරන්ට. තියෙනවා නේද? මේ පෘථුවේ තිබුණානේ. සරියුත් මුගලන් කියලා කියන්නේ කවුන්සිල් එකක්. 80 මහා ශ්‍රාවකයෝ කියන්නේ කවුන්සිල් එකක්. ඉතින් තථාගතයන් වහන්සේට මේ පෘථුවේ විතරක් නෙමෙයි කවුන්සිල්ස් තියෙන්නේ. බ්‍රහ්ම ලෝකවලත් ඒ කවුන්සිල්ස් තියෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් ඒ අපි මනුස්ස ලෝකේ අපි කියන බුදුහාමුදුරන්ට බුදු පියා කියලා නේද? ඒ බුදු කියන වචනේ අපි විවිධාකාරයෙන් භාවිතා කරනවානේ. අම්මටත් කියනවා නේද? අන්න ඒ වගේ. එතකොට දැන් බුදු පියා කියලා අපි කියන බුදුහාමුදුරන්ට. එතකොට ඒ ලෝකවල ගත්තාම ඒක දිව්‍ය බ්‍රහ්ම දෙක එකට දාලා එයා කියන බුදු දේව කියලා. දෙවියන්ගේ බුදුවරයා. තමන්ගේ ඉන්න සීනියහාමුදුරන්ට කියනවා බුදු පියා කියලා. එතකොට ඒ සහම්පති මහා බ්‍රහ්මගේ ගුරුවරයා දවසේ බුදු පියා, මං කියන්නේ තපස්සේ බුදු සීයා කියලා. තපස්සේ බුදු සීයා දවසක් මගෙන් අහනවා දරුවා මේ මත්යන් බීමේ ආදීනව මොකද්ද කියලා. එතකොට මම දන්න ඔය අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා. ඒ තථාගතයන් වහන්සේ මේ පවසනවා මහණෙනි මේ කවුරු හරි නිතර මත්පැන් පානීය කරනවා නම් ඒ පුද්ගලයා ගිහිල්ලා ඉපදෙන්නේ ඔය අපාය තිරසන් ලෝකේ ප්‍රේත ලෝකේ වාගේ තැන්වල බැරි වෙලාවත් මේ මනුෂ්‍ය ලෝකේ ඉපදෙන්න ලැබුණා නම් අනේ පුද්ගලයා පිස්සෙක් කියලා කියනවා. ඉතින් ඒක නම් අපිට පේනවා නේද? මේ මනුෂ්‍යයා ජීවත් වෙලා ඉන්නකොට එයා ඇවිල්ලා මේ අපේ ඇඟේ හැප්පෙනවා, දොඩවනවා නේද? පිස්සෙක් වගේ නේ හැසිරෙන්නේ. ඉතින් මලායේ කියලා අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මම ඔන්නේ උත්තරේ දුන්නා. ඒ පාර තපස්සේ බුදුසීය මගෙන් අහනවා, ඇයි දරුවා එහෙම වෙන්නේ කියලා. ඉතින් මේ ඩයග්‍රෑම් එක හදපු අලුත, ඉතින් මම කල්පනා කරා මේ ප්ලෑන් එක තියෙනවානේ, මෙන්න මේක වෙන්න ඇති කියලා හිතනකොට තපස්සේ බුදුසීය මට උඩ බලන්නේ කිව්වා. ඒ කියන්නේ චේතනාව. එතකොට චේතනාවම් බික්කවේ කම්මං වදාමි නේ. චේතනාව නෝ තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් මං අන්න ඒ වෙලාවේ කල්පනා කරන්න ගත්තා, ඇයි මෙහෙම වෙන්නේ කියලා. දැන් බලන්න කවුරු හරි කෙනෙක් මත්තෙන් බීලා නම් ඉන්නේ. එයාගේ තියෙන මේ චිත්තචෛසිකයන්ගේ අකර්මණ්‍ය භාවයක් තමයි තියෙන්නේ. එතකොට ඒ කියන්නේ එයාට විරියක් නැහැ. ওই විරියෙන් තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක කියන ඒවා පහ කරන්නේ. ඉතින් විරියක් නැත්නම් ඒව පවතිනවා. ඒව පවතිනවා නම් විඥානයකට කැමති වෙනවා. එතකොට මගේ මනස ওই තත්ත්වයටපත් වුණාම තවස්සේ බුදුසී අහනවා, කොහෙද දරුවා ඒවා වැඩියෙන් හම්බ වෙන්නේ කියලා. මොනවද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක කියන ඒවා. මට ඒක පාඩම් මතක් වුණා. අපායෙන් දැන් අපායි මගේ අතේ මස් කැලෙව්වානේ නේද? විහිංසාව විතක්කේ තියෙනවා. ව්‍යාපාද විතක්කයක් මම හොඳට දන්නවා ඒ තියෙනවා කියලා. කාම විතක්කේ මම දැකලා තියෙනවා පුරුෂයොත් එක්ක එහෙම ඉන්නවා කියලා. මම අනිත් පැත්තත් මේ විමසන්න බැලුවාම ඒ තපස්සේ බුදුසේය කිව්වා, ඒ විමසන්න ඕනේ නෑ දරුවෝ, මෙනෙහි කරන්න ඕනේ නෑ, ඒ තමයි ඌ වැඩිම තියෙන්නේ කියලා. ඒ කියන්නේ ওই අපාය කියන එක හරියට පාතාල ලෝකේ වාගේ. පාතාල ලෝකේ ඕගොල්ලෝ දන්නවා මිනිස්සු ඩ්‍රග්ස් ගන්නවා, මත්යම් බොනවා, මිනිසුන්ව මරනවා, කාන්තාවන්ව දූෂණය කරනවා. ඒතර අන්නේ වාගේ තමයි මේ අපාය. ඔය යම රජුරෝ ඉන්නේ ඕගොල්ලන්ව බේරන්න. ඕකේ ඔය දඬුවම් දෙන්නේ එහෙම බාර දීලා තියෙන යක්ෂ සේනාධිපතියෙකුට. ඉතින් ඒකේ හයිය හත්ති හැඩියට ඒ කැමති කැමති විදිහට ඒවා සිද්ධ වෙනවා. දැන් බලන්න මේ ඕගොල්ලෝ ඉතින් ආහාරවල ඉන්නේ මේ ලෝකේ සතුට වෙන්නේ නේද? කාමයන්ගෙන් ගත්තාම. එතකොට දැන් මේ ගොඩබිමේ ඉන්න පිලක්කයි මස් කනවා. ගොඩබිමේ ලොකුම සතා මොකක්ද? අලියා නේද? අලියාගේ මස් කෑවෙ නැතුණාට ඌ තමයි ලොකු එකට. අපායින සතෙක් ගත්තොත් එහෙම ඕගොල්ලෝ පුදුම වෙනවා. ඒක සතෙක් මට කියන්න පුළුවන්. මේ හෝල් එක වාගේ ඒ සතා ඇවිල්ලා මේ දිගයි පළලයි දෙකම තියෙනවා. එතකොට මේ ඒ සතාගේ දැන් අපි හිතමු ওই පුටුපේලි හතරක් ගන්නකොට හතර හතර වාගේ අන්න ඒ වාගේ ප්‍රමාණයකට මස් කුට්ටියක් ගලවගෙන හරියට ලිඳක් කපාගෙන වාගේ. ඉතින් දැන් මේ සතා විශාල හින්දා ඒක යාට තුවාලයක් විතරයි. එතකොට මේ එයා සතා මැරෙන්නේ නැහැ. දැන් ඉතින් මේවා එව බැදගෙන පුච්චගෙන තම්බගෙන කැමති කැමති දේට කාලා ජීවත් වෙනවා කියන එක තියෙනවා. දැන් ඔය බල්ලගේ නැට්ටේ ඉන්නවනේ ටික් එක නේද? අපායි ටික් එක දැක්කොත් ඕගොල්ලෝ බුදු වෙනවා. හරියට ඉබ්බෙක්ගේ සයිස් එක. ඉතින් ඒ වගේ ඉබ්බෙක් ඉන්න මොන වගේ නැට්ටක් තියෙනවද කියලා හිතන්න. ඒ වගේ නැට්ටක් තියෙන මොන වගේ සතෙක් වෙන්න ඕන? හරි විශාල සත්වෝ ඉන්නවා ඔය. වගාවල් හිටන් තියෙනවා අපායි. එතකොට ඒ කාමයෙන් අධිකම තැන තමයි ඒ දුක්ඛේ තියෙනවා. කාමයේ අධිකයි. ඉතින් දැන් ඕගොල්ලන් මොනව හරි මේ ෂොපින් කරන්න යනවා නම් ඕගොල්ලෝ යන්නේ බඩු වැඩි කඩේටද බඩු අඩු කඩේටද? බඩු වැඩි කඩේට නේ. ඉතින් ඕගොල්ලෝ ෂොපින් කරන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්කට නම් බඩු වැඩි කඩේ මොකද්ද? ඒක තමයි අපාය. ඒක නිසා තමයි බොහෝ දෙනෙක් අපායේ ගිහිල්ලා ඉපදෙන්නේ. කවුරුත් ඔබලන් තල්ලු කරන්නේ නැහැ. කවුරුත් ඔබලන් ඇදගෙන යන්නේ නැහැ. ඔබලන්ගේ උත්පත්ති ඇති වෙන්නේ එතන. මොකද බඩු වැඩි කඩේට බඩු ගන්න ගියා. ඉතින් උඹ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි, අනේ අයි මගේ විඥානේ මාව ඒ වගේ තැනකට ගෙනිච්ච කියලා. ඔය විඥානේ නෑනි මගේ කියලා කතාව. ඒ කියන්නේ විඥානේ ධාරාවක්. හරියට වතුර පාරක් වාගේ කියලා හිතන්න. ඒක ගලාගෙන යනවා. දැන් හිතන්නකෝ බලන්න ඔය වැස්සහම ඉඩෝරයක් තිබිලා වහිනවා. ඕගොල්ලෝ මොකද හිතන්නේ? අනේ මේ වැස්ස මේ වතුර මගේ මේ එළවලු පාත්තිය උඩින් ගිහිල්ලා නේද? මල් පාත්තිය උඩින් ගිහිල්ලා මේ තනකොළ ටිකත් සරුසාර කරගෙන යනවා නම් හොඳයි කියලා නේ. නමුත් එහෙම දෙයක් නෙමෙයි. අර වතුර බහින්න කාදලා දින කානුව වගේ ඒක. එතකොට ඕගොල්ලෝ පුරුදු කළේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විංසා විතක්ක කියන කානුවට නම් එහෙනම් අන්නේ කානුව දිගේ තමයි අපායට යන්නේ. මං කිව්වේ කවුරුත් ඕගලන්ට තල්ලු කරන්නේ ඇදගෙන යන්නේ අර කානුව දිගේ යන ඕගලන්ගේ මහා ගෙදර වගේ පුරුදුම තැන තමයි එතන. එතකොට දැන් අපි ඉගෙන ගත්තා මත්පැන් බීමේ ආදී නෙවෙයි කියන එක. කාරණා 34ක් ඇසුරු කරගෙන තමයි මේ තපස්සේ බුදුසියාවක කියලා තියෙන්නේ. එතකොට මේ පොයි වෙලාවේ සාම්පති මහා බ්‍රහ්ම රහතන් වහන්සේ වැඩ හිටිය රහතන් වහන්සේ ඉඳන් කිව්වා දරුවා ඔන්නෝක නිසා තමයි ওই බෝසතාණන් වහන්සේ සක්මන් කරනකොට ඒ බෝසතාණන් වහන්සේට බියක් ඇති වුණා නම් ඒ බිය පහ වෙනකම් ඒ සක්මන නවත්තලා නැහැ. බය බේරෝ සූත්‍රය. බෝසතාණන් වහන්සේ තමයි මේ ලෝකේ ඉහළම පරිශ්‍රණයකට ආර්ය පරිශ්‍රණය. දැන් ඔන්න ওই මහා කැලෑවල් තියෙන්නේ. සෝහන් පිටින් බය තැන් තියෙන්නේ. අන්න උතෙන්ට ගිහිලා බුදුහා බෝසතාණන් වහන්සේ බලනවා මොකද්ද මේ මිනිස්සු බයයි කියන්නේ කියලා. ඉතින් අර සක්මන් කරගෙන යනකොට පිටිපස්සේ මොනරෙක් හරි දණ්ඩක් කඩලා දානවා. අපි නම් කන කඩාගෙන දුවනවා නේද? බෝසතාණන් වහන්සේ අර සක්මන නවත්තලා නැහැ. බිය පහ වෙනකම්. වාඩිලා ඉන්නකොට බියක් ආයති වුණා නම් නැගිටලා නැහැ. අර බිය පහ වෙනකම්. මොකද බෝසතාණන් වහන්සේ දැනගෙන ඉඳලා තියෙනවා විරිය නැති අවස්ථාවේදී මලුත් යන්නේ අපායේ තිරිසන් ලෝකයේ කියලා. එතකොට දැන් එහෙනම් අපි මත්පැන් බීමේ ආදීනියවත් ඉගෙන ගත්තා. ඉතින් කොහොමද අපි මේකේ භාවනාව කරන්නේ? මේ භාවනාව සඳහා ඔයගලන්ට මම කියන්නම් කෙටිම භාවනාව. මෙතන මේ කබලින්කාර ආහාරය ළඟින් තියන්න තමන් කැමති දෙයක්. කන කරාබුවක්, බෙන්ස් කාර් එකක්, කට්ලට්, මනවඩනා රූපයක් කැමති දෙයක් තියන්න. තියලා බලන්න හේතු සහ ප්‍රත්‍ය වශයෙන්. හේතු කිව්වහම සුබයි සුඛයි අත්ත. එතකොට ප්‍රත්‍ය බෙන්ස් කාර් එකේ නම් අර වගේ සීට්ස් තියෙනවා නේද? එහෙම නැත්නම් මේ වගේ පුද්ගලයෙක් නම් අතන උසයි මෙතන පාතයි. එතකොට දැන් ඉතින් අන්න අපි ප්ලෑන් එකක් ගැහුවා. ඊට පස්සේ අත්වාද උපාදානට ගියා. මුසාවාදයක් කළා. දැන් බලන්න උතෙන්දී උනේ මොකද්ද? වමේ ඉඳන් දකුණට එනකොට සම්මාදිට්ඨිය නැති වුණා. අත්තා කියලා ගත්තානේ. දකුණ ඉඳන් වමට එනකොට සීලය නැති වුණා. දැන් දිට්ඨියක් නැහැ, සීලයක් නැහැ. ඉතින් මෙන්න මේ ලායේ මලා නම් අභිනිවේශය ළඟදී තමන් ගිහිල්ලා ඉපදෙන්නේ අපායේ තිරිසන් ලෝකේ වාගේ තැන් වෙනවා. දැන් ඉතින් කල්පනා කරනවා මේ කන කරාබුවක් වාගේ එකට බෙන්ස් කාර් එකකට මට අපායේ තිරිසන් ලෝකේ යන්න වටිනවා. ඊට වඩා හොඳ නැද්ද මුසාවාද, පරුසාවාච, විසුනාවාච සම්ප්‍රප්පලාප වලට තියෙන ඇල්ම මම පහ කරනවා. එතකොට සීලය තියෙනවානේ. අඩු ගානේ අපායෙන් යන එකෙන් බේරෙන්න පුළුවන්. දැන් බලන්න ඔය සම්ප්‍රප්පලා පුලින් ඇති වැඩේ මොකද්ද? ඔය මං ඕස්ට්‍රේලියාවේ වැඩ කළේ ඔය සුදු අයත් එක්ක. එතකොට ඒගොල්ලන්ගේ තිබුණා මේ සිකුරාදාට මෝනින් ටී කියලා ඔය චීස් බිස්කට් සරව මේවා ගෙනල්ලා මේ හැමෝම සෙක්ෂන් එකේ කට්ටිය 10ට විතර තේබුණා. ඉතින් අපේ ඔෆිස් එකේ තිබිච්ච රූල් එකක් තමයි ඒ වෙලාවට වැඩ ගැන කතා කරන්න තහනම් ඕන සම්ප්‍රප්ලාපයක් කියවන්න පුළුවන්. ඉතින් මමත් ඔතෙන්ට ගියා. තේත් බිව්වා, බිස්කට් කෑව. හැබැයි මම දෙඩෙව්වේ නෑ. ප්‍රශ්නයක් ඇහුවා නම් මම උත්තර දෙනවා. කාලයක් ගිහිල්ලා ඒගොල්ලෝ මාව අගයන්න ගත්තා. ඔයා බොහොම හොඳයි, අපි වාගේ මේ සම්ප්‍රප්ලාප දොඩවන්නෙත් නෑ. ඔයාගේ රස්සාවත් ඔයා හොඳට කරනවා කියලා. ඉතින් ඒ වගේ රටවලත් ඕක කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ඉන්නේ මේ බෞද්ධ රටක නේද? බොහොම පාසුවෙන් ඒක කරන්න පුළුවන්. ওই දොඩවනවා කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. තමන්ගේ රස්සාව හරියට කරනවා කියන්නේ අර දොඩවන්න යන කාලේ තිතුරුයි අර රස්සාව කරගන්න පුළුවන් වෙනවා එතකොට. එතකොට ඒ වගේම තමයි මේ පරුසාවාච. ඕගොල්ලෝ කාට හරි බැන්නොත් ඉතින් මේ පුද්ගලයාත් බයිනවා, දෙන්නාගේම හිතත් නරක් වෙනවා, අපායෙත් යනවා කියන එක තියෙනවා. ඊට වඩා හොඳයි ඒකට තියෙන අල්ම පහ කරනවා. මුසාවාදේ. දැන් පෙලක් අය නම් මාත් එක කියනවා, මම මේ ලංකාවේ හිටියට මට නම් මේ බොරු කියන්නේ සිද්ධ වෙලා තියෙනවා කියලා. මම මේ පිටරට කම්පැනි එකකට වැඩ කරන්නේ. ඉතින් ඒ අය කියනවලු බොරු කියන්නේ කියලා. ඉතින් එහෙමනම් අපායන් වටිනවද බොරු කියලා? දැන් බලන්න ඕගොල්ලන්ට රුපියල් 50,000 පඩි හම්බුණා කියලා. ඕගොල්ලෝ වත් පාර්සල් 50,000 ගෙනලා කනවද? නෑ නේද? ඉතින් ඕගොල්ලන්ගේ සල්ලි යන්නේ මොනවටද? මේ ගෙවල් අටවන්න, කාර් එකට පෙට්‍රල් ගහන්න නේද? ඕවට නියන්නේ. ඉතින් දැන් තමන් කල්පනා කරනවා, මම මේ බස් එකේ ගියත් කමක් නෑ. පඩිය 25,000ක් වුණාට කමක් නෑ. බොරු කියන්නේ නැති තැනක රස්සාවක් හොයාගන්නවා. අපායන් යන එක බේරෙනවා නේද? ඒ වගේම තමයි පිසුනා වාචය. ඒතර මේවට තියෙන ඇල්ම පහ කරනවා. ඒතර ඒක තමයි ඔයගොල්ලන්ගේ කෙටිම භාවනාව. දීර්ඝ භාවනාවට ඔය මහා කච්චාන් හාමුදුරුව පැහැදිලි කරපු විදිහට පැරග්‍රාෆ් එකෙන් පැරග්‍රාෆ් එකට බලාගෙන යන්න ඕන. එච්චර මතක නැත්තම් ඔයගලන්ට මධ්‍යම ප්‍රමාණයට කරන්න පුළුවන් භාවනාවක් කියන්න පුළුවන්. දැන් බලන්න මේ කබලින්කාර ආහාර පාරේ තථාගතයන් වහන්සේ කොච්චර දේවල් ලයින් කරාද? මේ සුබයි කියලා කියන්නේ බොරුවක් නෙනේ. හරියට බලු බෙට්ටක් හරි ලස්සනයි කිව්වා වාගේ. ඒක මුසාවක්. ඒකට සිත මැඩගෙන ඉන්නවා. කාම ඡන්දය. කාම උපාදානි. ඒකට තියෙන රාගය. ඊළඟට මැරලා ඉපදෙන්නත් කැමති උන අනන්දේ. අන්න තථාගතයන් වහන්සේ මේව පහ කළා. මමත් පහ කරනවා කියලා පහ කරන්න. ඒක තමයි මේ පළවෙනි පාරේ. බලන්න දෙවෙනි පාරේ ස්පර්ශ ආහාර පාරේ. අන්න අපිට ඇවිල්ලා තියෙන තුන්වෙනි මුසාව. ඇයි තුන්වෙනි මුසාව කියන්නේ? මේ සුඛයි කියන්නේ මුසාව. කොහොමද සුඛය ඇති වෙන්නේ? මුසාවල් දෙකක් එක්කව කළා. සුභයට නිට්යයි කියලා එකතු කළා. ඒතර සුභයි කියන එකත් බොරුවක්, නිට්යයි කියන එකත් බොරුවක් නේද? එතකොට එනං මේ සුඛය ඒ පාර එකට තණ්හා වෙනවා, පරිග්‍රහය, අනුසය, අනාගත භවයේ දැඩිව ගන්නවා, සීලබ්බත උපාදාන. අන්න තථාගතයන් වහන්සේ පහ කළා, මමත් පහ කරනවා කියලා පහ කරන්න. දැන් මනෝ සංජේතන ආහාර පාර යන හතරෙනි බොරුවටත් ඇවිල්ලා තියෙනවා. අත්ත. ඇයි එහෙම කියන්නේ? සුභයි කියන්නේ බොරුවක්. සුභේර නිත්‍යකාවල දෙවෙනි බොරුව. ඒකෙන් තුන්වෙනි බොරුවට ආවා සුඛයි කියලා. ඉතින් මේ සුඛේනේ අඹගෙඩිය කාලා අන්න අත්තා කියලා ගත්තා නේ වේදනාව. එතකොට ඒකට තියෙන උපාදානෙ, දිට්ඨි උපාදානෙ. අන්න තථාගතයන් වහන්සේ පහ කළා, මමත් පහ කරනවා කියලා පහ කරා. ඊළඟට හතරවෙනි පාරේ ඔයගලන්ට පේනවා ගොඩක් පහ කරලා තියෙනවා. මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප. අන්න ඒවා බුදුහාමුදුරුවෝ පහ කළා, මමත් පහ කරනවා. එතකොට මෙතන අබිනිවේසේවට ඇලිලා තිනවා කියන එක. දැන් බලන්න මේ මුසාවාදී කියන එක නැවතුවට සම්ප්‍රප්පලාපේ නැවතුවට හරියන්නේ නැහැ. ආපහු පටන් ගන්න නැති වෙන්න ඕනේ. අභිනිවේශයේ තියෙන නම් ආපහු පටන් ගන්නවන්නේ. ඒකත් අයින් කරන්න ඕනේ. ප්ලෑන් ගහනවා කියන එක. ඊළඟට අත්වාදු උපාදානයි. දැන් පෙලක් කියලාට සම්ප්‍රප්ලාප නවත්තලා තිබුණාට කට්ටියක් දැක්කහම හිතෙනව නේද ගිහිල්ලා මොකක් හරි කියන්න ඕනි කියලා. ඒගොල්ලන් හිනස්සන්න වාගේ නේද? එතන ඒ ප්ලෑන් ගහන ඒවත් නැති වෙන්න ඕනේ. අත්වාදු උපාදාන. අන්න තථාගතයන් වහන්සේ පහ කළා, මමත් පහ කරනවා කියලා පහ කරනවා. එතකොට ඕගලන්ට මේකෙ ඉච්චරම ගැම්මක් තේරෙන්නේ නැහැ නේද? දැන් බලන්න. දැන් මේ මොක කෙනෙක් කල්පනා කරන ඔය සම්ප්‍රප්පලාපේ යන්තම් පොඩ්ඩක් ඕක දෙඩෙව්වට මක් වෙනවද කියලා නේද? මම ඕකේ අනිත් පැත්ත පෙන්නන්නම්. ඔය ඕස්ට්‍රේලියාවේ ඉස්සර කාලේ මේ වැඩසටහන් කළාම ඒ කැන්බරාවල එක ආච්චි කෙනෙක් ඇවිල්ලා හිටියා අවුරුදු 70ක් විතර. ඒ ඔක්කොටම ඉස්සෙල්ලා මගපල් ලැබුවේ ඒ ආච්චි. ඉතින් මම රාතන් වංශකෙන් ඇහුවා කොහොමද ඒක උනේ කියලා. රාතන් වංශකෙන් මගෙන් ඇහුවා ඒ ආච්චි හරි සයිලන්ට් නේද කියලා. දැන් තේ බොන්න ගියා වුණත් ආච්චි අනිත් අය වගේ දොඩෝ දොඩෝ ඉන්නේ. තේ ටික බිව්වා පැත්තකට වුණා. බුදු රාතන් වංශේ පෙන්නනෝ කවුරු හරි වයසට ගියාම මේ දොඩවන්නේ නැත්තම් එයාට බොහොම ඉක්මනින් මගපල් ලබන්න පුළුවන් නේ කියලා. ඒ කියන්නේ මේ අපි දොඩෝනවා කියන එකෙන් මොකද වෙන්නේ? මේ වචී සංකාර නේද? එතකොට ඒව තේනකොට අපිට චිත්ත සමාධිය නැහැ. මේක කරන්නේ නැත්තම් තමන්ට චිත්ත සමාධිය කියන එක තියෙනවා. චිත්ත සමාධිය තියෙනවනම් අන්න තථාගත ධර්මයේ හොඳට අල්ලනවා. ඔය වයසට ගියාම ආච්චිලා කල්පනා කරන්නේ මම තමයි දන්නේ, කැවුම් හදන්නේ මෙහෙමයි, කොකිස් හදන්නේ මෙහෙමයි, මගෙන් තමයි අහන්න ඕනි කියලා. වයසට ගියාම අනික් කට්ටිය ඕන කැවුමක් හදාගත්තාවි කියලා තමන්ගේ පාඩුවේ මේ නිර්වාණයට යන්න ඒ දේ තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපි මේක භාවිතා කරන්නේ සබ්බ ලෝකේ අනබිරත සංඥාවට. අපි මේ අදිත්‍යාන භාවනා කරන්නේත් නැහැ. අනුසේ භාවනා කරන්නේත් නැහැ. මේ එකයි අබිනිවේසේ. මේ ඇලිලා තියෙන එක තමයි මේකේ අයින් කරන්න හදන්නේ. එතකොට ඒක හොඳට කරන්න. එහෙනම් කෙටි භාවනාවෙන් පටන් ගන්න. අර මධ්‍යම ප්‍රමාණයට භාවනාවක් කළා වෙලාව තියෙනවනම් දීර්ඝ භාවනාවක් කරන්න පුළුවන්.